Order, please. Garu Agramatmage, Limpardi, Parliament to Kandumi, Nivadene, Parliament to Maharekamara, Visinki, Vima.
Sri Lanka, Prajatantrika Samajavadi, Janraje, Gazette Patre, Ativisesha, Anka Visiekai Hatarisata, Alirak Thir, Didas Dahaname, November Mas Hatani, Brahaspatinda, Athanaka Varayagi, Nivedane, Didas Dahaname, November Mas Ekulus Venisanduda, Purva Baga, Ekulahai Theatre, Sri Lanka, Prajatantrika Samajavadi, Janraje, Parliamentwe, Raswima, Kandavima, Garu Agramati Tumage, Illima Paridi, Parliamentwe, Stavaranioga, Dase, Stavaranioga, Prakara, Didas Dahaname, November Mas Ekulusveni, Sanduda, Purva Baga, Ekulahai Theatre, Raswana Lesser, Parliamentu, Mavisin, Kandavan Lada Bava, Parliamentwe, Katanaika, Karu Jayasuriyavan Mama, Main, Danum Demi, Karu Jayasuriya Katanaika, Didas Dahaname, November Mas Hatveni Dina, Sri Jayavardhanapura, Kotte Diya.
Thank you. Lipilekanaji Pirigan Mima Garu Mudalamatituma
Garu Katana Ekatumani Didas Dahata Dahata Varshes and Daha Sri Lankan Airlines Varshika Varta Mamidripat Karami Emma Vartava Artika Sangwardana Pirimada Anshika Addiction Karakasabaha with Makalitui Amyojana Karami
Garu Nagarasalasum Jalasampad and Sausa Japanamatituma
Garu Katana Ekatumani Didas Dahata Varshes and Daha Sri Lanka Baudaha Pali Vishavidyale Varshika Vartava Didas the Hata Varses and the Ha Columba Vishavidyale Varshika Vartava, Didas the Hata Varses and the Ha Pera Dini Vishavidyale Kushividya Pascha Tupadiatini Varshika Vartava Saha, Didas the Hata Varses and the Ha Muratu Vishavidyale Takshinikaitani Varshika Vartava, Varshika Ginum Mamidripat Kermi, Emma Varta Adihapaneha, Manava Sampat Sangwardani Piribanda, Anshika Addiction Karakasabha Veta Yumukali Tue Mamayojana Kermi.
Garu Abhyantara Swadeshakarisa Palat Sabha Palat Palnamatituma
Katanaika Tumani Raja Ginum Piriban the Karaka Sabha Visin Didas Dahaname Highway Nimasi Visi Quinidina Parliament to it Idripatkan Lada Ataveni Parliament to it Teveni Sabahavare Teveni Vartave Kagal Amparasa Trikunamale District Lekam Kari Alavala Didas Dahata Varshe Kari Sadhani Sambandi and Sadhan Karnu Piribandava Parliament to his Tower and Yoga Kasi Dahaname Hatra Prakarava Nirikshana saha ganulabu kriyamarga piribanda vartha mama idiripat karami. Emma vartha rajaye ginum piribanda karaka sabha veta yomukala yutuyai mama yojana karami.
Garu aviri karmanta amatyatuma.
Garu kathanayaka tumani 2017 varshe sandaha seema sahita korunayagara vævidi samagame varshika vartha mama idiripat karami. Emma varthava kushikarmaya ha idam piribanda anshika adikshana karaka sabha veta yomukala yutuyai mama yojana karami.
Garu Rajya Paripalana Apada Kalamgar Saha Pasu Sampat Sangwadana Amatituma
Garu Katanakatumani Didas Dase Varshe Sandaha Jatika Gudnagari Paradeshana Sangvidhani Varshika Varta Mamidripat Karami Emma Varta Tirasara Sangwardane Ha Parisare Saha Swabhavika Sampat Piribanda Anshika Addikshana Karaka Sabha Vita Yumukali Tue Mamayojana Karami
Stuti Karaka Sabha Varta Piliganima Atika Sangwardana Piribanda Anshika Addiction Karsavai Vartavim Karkasabai Sabapati Garu Harshan Rajagarna Metuma Vising Piligan Nima Garu Buddhika Patna Metuma Yuning Idripatunata Garu Buddhika Patna Metuma
Garu Katana Katumani Arthika Samwardhana Piranda Addiction Karkasabai Veta Yumukan Lada Jatika Nautpadan Yojatin Namati Panat Ketum Pata Sambandenu, Eki Karkasabavi Vartava, Mami Diripat Karami. Mamalekari Pitapat Manturun Sapelatina.
On the Bobisuti, Pradana Medakari to RMBD Yojana Yojana Prim Dani Palavini, Yojanava, Parliamentary Sabana Agatuma
Mamma Vishanka Yodana Karno,
Devani Yojanava, Garu Sabana Agatuma.
I move
Vishanka Deka Yojana.
Pradana Varakatu, Adadin Napatre, Vishyank, Ekasa Deka, Krida World to summon the Varadi Rakime Panat Kedumpata, Devan Rikima, Devan Jatika, Naut Padan, and Yojitan, Panat Kedumpata, Devan Rikima. Panat Dekako. Oh. Ekasa Dekao. Oh.
Deka, Vishya Deka.
Oh, which are you?
The Visha Venavenama, oh, Ganadikila Pisabanakatum, Agametum of your parliament to Kandewater, Agametu parliament to Tavilane, Agametu was a matter together under Sudan Avenuati, අගමැතිතුමා ඇවිල්ලා නැත්තේ පාර්ලිමේන්තුවේ කැඳවුවාම.
දැන් මොකද සභානායකතුමා?
මේ 52 වෙන වෙනමද ගන්නේ?
කතානායකතුමනි, පක්ෂ නායක රැස්වීමේදී අපි ගත් තීරණය අනුව තමයි අද මේ කටයුත්ත කරන්නේ.
එක දවසේ ගන්න තීරණය කළා.
දැන් තීරණයක් ගත්තා.
නායක රැස්වීමක් අදිසිය කැඳවලා පැයක් ඇතුළේ පක්ෂ නායකයන්ට රැස් වෙලා තීරණය ගන්න බෑ. අපි පැමිණලා තියෙනවා පාර්ලිමේන්තුවට, ඒක වෙන දෙයක්. පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ අගමැතිතුමා. අගමැතිතුමා ඇවිල්ලා නැහැ පාර්ලිමේන්තුවට.
එතුමා එනවද?
ඒක කමන්නේ. ඒක මේ අගමැතිතුමා
සමහර විට මම ඇවිල්ලා ඉන්නේ.
නෑ, ඔබතුමා අගමැති වෙන්නේ නෑනේ. ඔබතුමා අගමැති වෙන්නේ නෑ. හීන දකින්න එපා.
හරි හරි.
කන්න හීනද දකින්න? ගෙදර යන්න ලෑස්ති
වෙන්න. හීන නෙවෙයි. උඩරටට දෙනවා උඩරට. නෑ, මෙතුමා පාර්ලිමේන්තු
එනේ, we'll get back to business.
මෙතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය දරගත යුතුයි. සභානායකයා
අපි වැඩ කරේ තෝ දැන් හොඳයි.
තව උත්තර දෙනවා.
ගරු දිනේෂ් ගුණරත්න මහත්මයා,
come to the house. There is no tradition. වෙන කෙනෙක් පැමිණෙන්න කියලා සම්ප්‍රදායක් නැහැ අග්‍රමාත්‍යතුමා වෙනුවෙන්. මේක පාර්ලිමේන්තුවේ සාමාන්‍ය රැස්වීමක් නෙමෙයි. මේක හරි, මොකද ගන්න පනත ඉස්සෙලා?
ගරු අතිගරු ජනාධිපතිතුමාට සමීප පනතක්. එතුමා තමයි කිව්වේ මේක ඉක්මනට දාලා සම්මත කරගන්න කියලා.
ඒ නවෝත්පාදන ජාතිය.
පළවෙනි ක්‍රීඩා පනත. ක්‍රීඩාවල දූෂණ වැළැක්වීම සඳහා මේ පනත ගේන්නේ පක්ෂියක් ගැන හිතලා නෙමෙයි, රට ගැන හිතලා.
මොකද ඊදා පොයින්ට් ඔෆ් ඕඩර් ගරු දිනේෂ්.
සර්
මේකේ ප්‍රශ්නේ මේ විවාදයේ
පොයින්ට් ඔෆ් ඕඩර් ඊ ගිව් ද පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් ඊ ගිව්
මම අපි සභානායකතුමාගෙන් අහන්නේ බොහොම සරල ප්‍රශ්නයක්. මේ ක්‍රීඩා පනතයි නවෝත්පාදන පනතයි කියන දෙකම එකටද දැන් විවාද කරන්නේ?
එක දවසේ ගන්න එකඟුණා.
එකඟුණේ එහෙමයි. එකට විවාද කළා වෙන වෙනම ඡන්ද ගන්නවා.
ඡන්ද ගන්න.
එහෙමයි කරන්නේ. එකට විවාද කරනවා වෙන වෙනම ඡන්ද ගන්නවා.
එහෙම තමයි ඒක මන්නේ. ඔව් හරි, ඒක පිළිගත්තා.
නෑ, එකට විවාද කළා වෙන වෙනම ඡන්ද ගන්නවා. එච්චරයි.
අපි එකට ආණ්ඩු කළා වෙනම ඡන්ද
இல்லන්නේ. නෑ, ඒ ඕන්නම් එන ක්‍රීඩා පන්ති ඉස්සෙල්ලා ගමු. ක්‍රීඩා පන්ති ඉස්සෙල්ලා ගමු සර්.
හොඳයි.
ඕකේ. Right, okay.
We'll take separately.
Right.
We'll take separately.
Krida Panta isella gamu.
Hondai.
Isella nella.
Krida Panta.
Garu Amathuma.
Garu kathanayaka thumani. Amendments wage akut wela thiyena api eka piliganna kemathi ne. Me welawedi eka Islam prakash karanna one. Mokada meka submit karala thiyenneth honorable Tiranga Sumathi Pala Mathuma visin. Meka sambandhen mata dan labila thiyenne. නමුත් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී හරියට ඒක අපි කැමති නැහැ කියලා නිකන් දැන් අපි කරු කතානායකතුමනි මුලින්ම කියන්නට ඕනේ අද විශේෂයෙන්ම කතානායකතුමාටත් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාට මේකේ වැදගත්කම තේරුම් අරගෙන මේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම අපි තේරුම් ගන්නට ඕනේ කවුරු හරි මෙතන මේ ක්‍රීඩාවට දඩුවම් කරනවා නම් වංචා කරනවට අකමැති කෙනෙක් කතා කළ හැක. මේක හරි වැදගත්. මොකද මේ වෙලාවේදී මේක මේ අපිටවත් කාටවත් වාසියක් කරන්න නෙමෙයි, ලංකාවේ ක්‍රීඩාව විනිවිද භාවයකින් තියන්නට උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනාවුවම ඒකෙත් ඉතින් එකේම වෙනස්කම් කරන්න කියලා කියනවනම් ඉතින් මොකක්ද ඒවල කරුණු පදනම මොකද්ද කියන එක මේ විවාදිත කතා කරන්නේ.
ගරු ඇමතිතුමා සභාව කැඳවීමේ පූර්ණ මුළු සභාවෙම පූර්ණ
එකඟත්වය. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේක හැදුවේ මම නෙමෙයි ගරු කතානායකතුමනි, මේක හැදුවේ ඇටර්නි ජෙනරල් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි මේ පනතර අවශ්‍ය අදාළ කරුණු කාරණා සියලු දේ හදලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී මේ අපිට කාටවත් වාසිය නෙමෙයි, ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට වැදගත් අවස්ථාවක් තියෙනවා. පාර්ලිමේන්තුවට මේ පනත සම්මත කිරීමේ මේ අපේ සියලු මන්ත්‍රීවරුන්ට ඒ ගෞරවය හිමි වෙනවා. සාකරු කතානායකතුමනි, මම අවසානයේදී කතා කරන්න මම විශ්වාස කරන්නේ ප්‍රශ්නත් එක්ක දෙන්න ඕන උත්තරත් එක්ක මම කතා කරන්නම් කියන එක තමයි මගේ අදහස්. සභාවතු මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න. ඔවුන්ගේ අදහසුත් එක්ක ඉදිරියට යමු කියන එක තමයි මගේ අදහස. මම ඒ අතුරේ පනත ඉදිරිපත් කරනවා කරු කතාව.
හොඳයි, මම සුති. ගරු සුසිල් ප්‍රේමජාන්ත මහත්මයා,
ඔබනි මම දැනගන්න උන ඉස්සලා මම වඩාත්ම ප්‍රිය කරන විෂය මේ අද තියෙන 52 මේ නවෝත්පාදනයක මොකද මම විද්‍යාතාක්ෂණ
මේක අපි ඊළඟට ගමු මේක ගැන කතා කරන්නේ නැද්ද එහෙනම්
ක්‍රීඩා ගැන මම කතා කරන ගොඩක් ඉන්නවා මට විශේෂ විෂය හැටියට පැවරලා තින්නේ
ඒක අපි ඊළඟට ගමු මේක ඉවරලා ගමු ගරු ඇමිතුමා ඊළඟට ගමු
එහෙනම් මම දැන් කනත ඉදිරිපත් කළා නෑ
ඔව්
ඒකත් ඉදිරි මම යෝජනා කරන කැමති කතා නැහැ තුනේ දෙකම ගන්න නිසා
ඒක දෙවෙනියට ගන්නෙ දෙවෙනියට ගන්නෙ ඒක දෙවෙනියට ගන්න දෙයක් නුණානේ හොඳයි ගරු
ඉගුරුවන්ට මැතුමා තමයි කිව්වේ දෙක එකට ගන්න එපා කියලා.
දැන් මේ විදිහට
නෑ. දැන් අපිට කතා කරනකොට ලේසි නවත්වාගන්න නම් අපිට කතා කළා.
හොඳයි හොඳයි.
ඊළඟට දැන් ඊළඟ අපි එකට විවාද කරමු.
නෑ නෑ දැන් අපි තීරණයක් ගත්තනේ දැන් බිමල් රත්නායක මැතුමා කතා ගන්න.
ක්‍රීඩා ක්‍රීඩා.
ගරු බිමල් රත්නායක මැතුමා. හා. ඊළඟට ගරු ගාමිණී ලොග්ගේ මැතුමා. මල් විනාඩි 15ක් තියෙනවා
කතානායකතුමනි ක්‍රීඩා සම්බන්ධ වැරැක්කලෙ පනත් කැටුම්පත් විරුද්ධද කියලා කතා
නෑ තුමා කතා ගන්න දෙන්න ගරු ඇමතුමා
මගේ මිත්‍ර ජෝන් අමර්තුංග මැතුමා විහිළු කරන්න හදනවා මේකට අපි විරුද්ධ නෑ හරිද නොත් මේවල දඬුවම් ලැබිය යුතු සියලු දෙනාටම දඬුවම් ලැබෙන්න ඕනේ. නොත් වෙලා තියෙන්නේ පස්සට ගන්න බැරි ඉඳ එක කරන්න බෑ. ඉස්සරහටයි කරන්න වෙලා තියෙන්නේ. මොකද මේවාත් මීට ප්‍රථමයෙන් තිබුණා නම් ඔය අද හුඟක් අයිවාරු ගහන අය ක්‍රිකට් ක්‍රීඩාවේ නෑ. ඒවා පිළිබඳව වාර්තා තියෙනවා ලෝකේ. මොකද මේක ඉතාම වැදගත් පනතක්. මේවා එන්න තිබුණේ මේ මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා මේවා ආවේ ඒව නවත්තන්න බැරි හින්දායි නීතිය ආවේ ICC එකේ මේක ඉස්සෙල්ලා මැට්‍රික්ස් වලට නීතියක් තිබුණේ නැහැ ඒ නීතියක් නොතිබිච්ච හින්දා හුඟක් අය බේරිලා අද ක්‍රීඩාව ගැන කතා කරනවා නුත් ඒ කාලේ නීතිය ආව නම් ඔය කවුරුවක් කතා කරන්නේ නැහැ දඬුවම් ලැබලා ඉවරයි මේ පාර්ලිමේන්තුවට අවිලා කියන්නේ නැහැ මන්නේ දුසුණයි කියලා ලෝක ඉතිහාසයේ තියෙන විවිධ කරුණු මේක පිළිබඳව සිදුවීම් තියෙන ගණනාවක්. එහෙනම් මේකේ ක්‍රිකට් පිළිබඳවද ජේෂ්ඨයෝ මේව පිළිබඳව දන්නවා. එයාගේ විවිධ උද්දසෝසන හිඳ තමයි අද මෙතෙන්ට ඇවිල්ලා නීතියක් බවට ලංකාවේ මේක පරිවර්තය වෙන්නේ. නුත් ලෝකේ මේ වගේ කරපු අයන්ට මීට ඉස්සෙල්ලා දඬුවම් දීලා තියෙනවා. අපේ රටේ දඬුවම් දුන්නේ නැහැ. යාළුකම් මිත්‍රකම් වලට බේරලා දැම්මා. බේරලා දාලා අද මහා වීරයෝ වගේ කතා කරනවා. මොකද මේ ක්‍රීඩාව වැරදි පිළිබඳ තන නීති කිසිවක් කවදාකවත් තිබුණේ නැහැ මේ ඉස්සෙල්ලා. ජාත්‍යන්තර ක්‍රිකට් ICC එක විමර්ශනයක් විසින් පරීක්ෂාගාරයේ හේතු වූ අතර පාවා දීමා දූෂණ චෝදනා පසුබිමේ මේ ක්‍රීඩාවල වේගවත් කරමින් ක්‍රීඩා වැරදිවට එරෙහිව නීතිය ගෙනීමට කටයුතු ආරම්භ විය. මොකද එහෙම වෙන්න හේතුව වුණේ මේ ක්‍රීඩාවල දිගින් දිගටම මේ වගේ වැරදි වෙන්න සිද්ධ වුණා. විවිධ රටවල් වලින් ඒ රටවල් වල විවිධ ආයතන වලින් පරීක්ෂණ කළ හොයාගත්තට සමහර රටවල් වල ඉල්ලීම් කරා මේ වැරදිකාර ක්‍රීඩකයින්ට දඬුවම් පැමුණා. නුත් සමහර රටවල් වල ICC එකේ නීති නැහැ කියලා දඬුවම් කරන්නේ නැතුව නිදහස් කරා. ඒව පිළිබඳව දිගින් දිගටම විමර්ශනය කළා තමයි ICC එක මේව දඬුවම් ලැබිය හැකි වරදවල් වලට පරිවර්තනය කරේ. ක්‍රීඩා තාරක පාවාදීම දූෂණය නීති විරෝධී මෙහෙයීම් නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් වැළැක්වීම වරදවල් විමර්ශනය කිරීම එයා සම්බන්ධව ඊට ආනුගංක කරුණුතන් විධිවිධාන සැලසීම මේ මූලික අරමුණයි. මේ පන්තේ දෙවනි කොටසේ පළවෙනි දෙමගින් ක්‍රීඩා තරක පාවාදීම දූෂණය නීති විරෝධී මෙහෙයීම් නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් වැරදි නිවර්ධනය කොට ඇත. ක්‍රීඩා තරක පාවාදීමේ වරද තමාටෝ වෙනත් තැනකට මූල්‍යමයෝ වෙනත් යම් වාසියක් හෝ අවාසියක් සිදුවන යම් ඔට්ටු ඇල්ලීමක සූදු ක්‍රීඩාවක වෙනත් ක්‍රියාකාරම නිරත වීමෙන් එම ක්‍රීඩාව ක්‍රීඩා උසාව දූෂණය ඔබ දනිමින් ඒ ඔට්ටු ඇල්ලීම ක්‍රීඩාවේ හෝ ක්‍රියාකාරම නිරත වීම සද්භාවයෙන් සිදු කරන මාධ්‍ය සාමුක් සාකච්ඡා සහ ඉටු කරන වගකීම් සම්බන්ධ හර ප්‍රතිලාභ සදා යම් යම් ක්‍රීඩාවක් ක්‍රීඩා ඉසව්වක් හෝ යම් අගයක් පිළිබඳව අභ්‍යන්තර තොරතුරු ඔට්ටු මෙහෙකට ඇතුළු යම් යම් තැනක්ද උඩ සැපයීම ඒතනත්තෝ යම් ක්‍රීඩකේ ක්‍රීඩාවසෝ අපකීර්තියටපත් වේ සාධාරණ සභාවක මූල්‍යම අන්‍යෝන්‍යකර ප්‍රතිලාභයක් සැපීම හෝ බාර ගැනීම ඊසඳන් යම් ක්‍රියාවක ඉජ්ජුව වක්‍රෝ සම්බන්ධයම යම් ක්‍රීඩකෙක් හෝ ක්‍රීඩා ඉසවක අගතිගාමු යම් ක්‍රීඩාවක් නොකර හැරීම නිරත වීම ක්‍රීඩාවක ධාරණයට සහභාගි නොවුනත් ඒක වැරද්දක් යම් හේතුවක් ඇත යම් තනි ක්‍රීඩක ක්‍රීඩා කණ්ඩායම් යම් ක්‍රීඩාවක ක්‍රීඩා ඉසවක තනිව සාමක්‍රියක් අඩුවෙන් දැක්වීම හෝ ව්‍යාජ හේතු මත ක්‍රීඩා වෙන ක්‍රීඩා ඉසව ඉවත් වීම සඳහා මුදල් හෝ වෙනත් ත්‍යාගයක් හෝ ප්‍රතිලාභ බාර ගැනීම ඒ ක්‍රීඩකයා ක්‍රීඩකයේ කණ්ඩායමේ ක්‍රීඩාක හානි කරමින් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා කරන ඉසව සම්බන්ධ ඔට්ටු ඇල්ලීම යම් විනිශ්චයකරකෝ තරග විනිශ්චයකරකෝ තීරක විනිශ්චයකරකෝ මුදල් හෝ වෙනත් යම් ත්‍යාගයක් හෝ ප්‍රතිලාභයක් තරගයක හෝ තරග ඉසවක ඒ සිතාමතා වැරදිසේ යෙදීම ඔට්ටු මෙහෙම් කරුගැතුළු යම් තනත්තුකු මනාපේ පරිදි යම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩක ඉසව්වක යම් තනනිල්ලක ක්‍රීඩාපිටේ ක්‍රීඩාපිටක මතුපිට සකස් කිරීම ඒ තත්ත්වේ පුත හෙදරව් කිරීම මුදල් හෝ ප්‍රතිලාභ බාර ගැනීම ක්‍රීඩාපිටියක් සකස් කරනකොටත් ඒක කරන්නට පුළුවන් මේ පත්‍රාද දේශීය විදේශ ක්‍රීඩා ක්‍රීඩා කුස බලපෑම් ඔවුන් වෙත ප්‍රවේශින් සහ විශ්‍රාම ක්‍රීඩකයතුළු යම් තනක්කුතු යොදා ගැනීම ක්‍රීඩා ක්‍රීඩා ඉසවර ප්‍රතිඵල ප්‍රගතිය පැවැත්ම බලපරිකම සඳහා මේ ප්‍රතිලාභය පිළිගැනීම පිළිගැන එකග වීම පිරිනැමීම වංක ලෙස සුවකීය වාසිය පිණිස වෙනත් තැනත්තක වාසිය පිණිස යම් තැනක් තෝ දෙයක් පාලනය කිරීම යම් ක්‍රීඩාවක් කිරීම වැළැක්වීම ඉජ්ජුව වක්‍රෝ යම් තැනත්තුගේ ඇයදීම් පෙළඹීම කැමති කරවා ඒත්තු ගැනීම ක්‍රීඩා නිදෝධ බෙහෙවීම වරද ක්‍රීඩා ක්‍රීඩා ඉසවක ප්‍රතිඵල ප්‍රගතිය පැවැත්ම වෙනත් යම් අයකට අනිලෙස සාධාස වංකලෙස බලපෑම් කරන යම් තැනත්තක ක්‍රිය තැනත්තෙකු වේ ක්‍රීඩා නීති දොල්ලුවේ යන වරද ක්‍රීඩාවකට ඉසවකට සම්බන්ධ යම් තොරතුරක් අභ්‍යන්තර තොරතුරක් නීතිවලේ දෝෂ වාර්තාබද්ධ වෙන තොරතුරු සන්තකේ සිටීම ඔට්ටුවැල්ලීම වෙනත් අයකු අනුබල දීම ඔට්ටුවල්ලන ඔට්ටුවැල්ලීමට ඉඩ ඇති දන්නා අසා සාධාරණ දැන සිටුවනැත්තැනුගේ තොරතුරෙන් වෙනත් තොරතුරු හෙදරු කිරීම පැහැරහැරීම විමර්ශය සම්සාහෝග දැක්වීම පැහැරහැරීම සේවා සපයනක රාශ්‍රය ආරක්ෂාක පැහැරහැරීම පුද්ගල මණ්ඩලය සුකරන වැරදි සංස්ථා මණ්ඩලය කරන සංස්ථා මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු කළමනාකරු නිලධාරියෙකු සේවකු හැම තැනත්තක හවුල් ව්‍යාපාරයන හවුල් පාරේ හවුල්කරුවෙකු සමකිරීම හවුල් ව්‍යාපාරයක් නොස්ථානක නොකර මණ්ඩලයක යම් වරදක් වන අවස්ථාවක මණ්ඩලයේ සාම යම් යම් කළමනා පානසල වගේතු හැම නිලධාරී මේ පනත් කටපේ දූෂණ වාර්තා තොරතුරු අභ්‍යන්තර ආධාර දීම අනුවලතත් කුමන්ත්‍රණය වත්ස අර්ථ නිරූපණය සඳහා වරද විමර්ශනය කිරීම සඳහා නඩු පැවර මේ පන්ති ඇට යම් වැරදි නඩු විධාන සංග්‍රහ සකර්කේ යටතේ විමර්ශනය කරනු ලැබිය යුතු පන්ත ඒ පළවෙනි දෙවෙනි පරිච්ඡේදයේ යටත් වන වරදවත් සංසන්දනයේ වරදක් අපදීන හැකි වරදක් විය යුතු මේ පනතට යම් යම් වරද සම්බන්ධ පැවැත්වීම සඳහා අමාත්‍යවරයා පොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ පවරන ලබන ඇති අමාත්‍යවරයා විමසා ගැසපතේ පරකර ලබන නිගමන අමාත්‍යවරයා තීරණ කර ලබන සහකාර පොලිස් අධිකාරියෝ නිලයට අඩු නිලධාරී පත්කරීම ඒකක බලතල ලිඛිතව වාර්ෂික සාකච්ඡාවට ප්‍රශ්න මේ වගේ විශාල වැඩ කොටසක් කරන්න ගත. ඉතින් මේක ඉතාම වැදගත්. මේ වැදගත් කියන්නේ මේ ඉතිහාසයේ මේක ගත්තාම ඉතිහාසයේ මේ වගේ වැරදි දිගටම සිද්ධ වෙලා තියෙනවා. මට මතකයි මං ගිය සුමානේ මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට අපේ අර්ජුන රණතුංග මැතිතුමා කිව්වා එතුමාටයි මං චෝදනා කරේ කියලා. මම එතුමාට චෝදනා කරේ නැහැ. නමුත් මම චෝදනා කරේ නුත් එතුමා ඒ සිද්ධියට පැටළුණා. මම පැහැදිලි කරන්න කැමති ඉන්දියාවේ තියෙනවා මේ CBI කියලා ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේට් බ්‍යුරෝ කියලා ආයතනය. ඒ ආයතනය මේ වගේ සිදුවීම් දිගටම සිදුවෙනකොට වාර්තාවක් දුන්න ලෝකෙට. වාර්තාවක් දුන්නා ඉන්දියාව. ඒ වාර්තාව කිව්වේ මේ ලක්නම් වල ක්‍රිකට් මැච් එකක් තිබුණා. ඒ ක්‍රිකට් මැච් එකේදී ක්‍රීඩක කණ්ඩායමක් ක්‍රිකට් පාවල දුන්නයි කියලා. ඒකට අහුණ පාකිස්තානයේ ක්‍රිකට් නායක සලීම් මලික් එක්කම එංගලන්තයේ ඇලෙක්ස් ස්ටුවර්ට් එතකොට නිව්සීලන්තයේ මාටින් ක්‍රෝ ඒ වගේම ඉන්දියාවේ අසුර්දි ඒකටම අහුණ ලංකාවේ ක්‍රීඩකයෝ දෙන්නෙකුත් වෙන වෙන මැච් වල ගුප්ත කියලා ඉන්දියන් කාර් එකකින් රුපියල් 15,000 ගත්ත කෙඩවල 15,000 ගත්ත කියලා මේ රටවල මොකද කරේ මේ ක්‍රීඩකයන්ට විභාගයක් කළා එතකොට ICC එකේ තිබුණේ නැහැ මේ නීති රීති නූත් ඉන්දියාවේ වාර්තා වරගෙන ඒ ක්‍රීඩකෙන් සියලු දෙනාම ජීවිතාන්තය දක්වා තහනම් කරා ලංකාවේ ක්‍රීඩකයෝ දෙන්නටත් ඒකට හිටපු ක්‍රිකට් බෝඩ් එකට මේක දැනුම් දුන්නා ඒ ක්‍රිකට් බෝඩ් එක විභාගයක් කරා විභාග කළා කිව්වේ නැහැ ක්‍රීඩකයෝ දෙන්න හොරකම් කරේ නැතයි කියලා වංචා කරේ නැතයි කියලා ICC එකේ මේක වැරද්දක් නෙමෙයි හින්දා එයාව නිදාස් කරනවායි කිව්වා නීති ප්‍රතිපාදන නැතයි කියලා මගේ ගාවේ වාර්තාව තියෙනවා මම මේ වාර්තාව සභාගත කළා තියෙනවා අද ඒ ක්‍රීඩකයෝ මෙතන නැගිටලා කියනවා අපිට විරුද්ධව චෝදනාවක් ඔප්පුනේ නැතයි කියලා ඔප්පුනාට ඒ වාර්තාව පිළිගත්තේ නැහැ ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය පිළිගත්තේ නැත්තේ ඒක ICC වැරද්දක් හැටියට නීතිගත වෙලා නැතයි කියලා ඒ වැරද්ද නොකරයි කියලා ඒ වාර්තාවේ නැහැ ඒ හින්දා අද මේ වගේ නීති එන්න ඕනේ අන්න ඒ වගේ ක්‍රීඩකයෝ එදා තිබුණා නම් අද බ්ලැක් ලිස්ට් වෙලා මේ නීති පද්ධතියට අහුවෙලා ජීවිතාන්තය දක්වා තහනම් වෙලා පරිපාලනෙන්නත් බෑ ක්‍රිකට් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ අද ඒක තමයි මේ නීති තියෙන හින්දා සනත් ජයසූරිය මහත්තයාට සිද්ධ වුණේ තවත් ක්‍රීඩකයෝ ගණනාවකට සිද්ධ වුණේ ලෝකයේ විවිධ රටවල් වල ක්‍රීඩකයින්ට අද ඒක සිද්ධ වෙලා තියෙනවා ඒ මේ නීතිය තියෙන හින්දා නීතියක් පිට හින්දා අද අපි සතුටු වෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු පනතක මේ වගේ ඒවා නීතිගත කිරීම පිළිබඳව මේවා ඇත්ත වශයෙන්ම ක්‍රීඩාව ශක්තිමත් වෙන්න ඕන නම් ක්‍රීඩක දියුණු වෙන්න ඕන නම් ක්‍රීඩකයන්ට මේවා බලපාන්න ඕන නම් මේ වගේ නීති රීති ශක්තිමත් වෙන්න ඕන පෞගේ කාලවල වල විවිධ අවස්ථා වල මේවා පිළිබඳ අපේ ක්‍රීඩකෙන් චෝදනා ලැබුණා
ගරු මන්ත්‍රීතුමා අපි විනාඩි දෙකක් තියෙනවා
ඔව් චෝදනා තිබුණා නමුත් ඒ කාලවල නීතියක් තිබුණේ නැති හින්දා නීතියක් ශක්තිමත්ව සම්මත වෙලා තිබිච්ච නැති හින්දා නීතියක් නීතිගත වෙලා තිබිච්ච නැති හින්දා ඒ හොරුත්තවිල ක්‍රීඩාව ගැන කතා කරන්න පටන් ගත්තා හොරුත්තවිල ක්‍රීඩාව පිරිසුදු කරන්න කතා කරන්න ගත්තා හොරුත්තවිල ක්‍රීඩාව ගැන විවිධ චෝදනා කරන්න පටන් ගත්තා මේක ඉතාම වැදගත් අවස්ථාවක් ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඕන නම් ක්‍රීඩාව දියුණු කරන්න ඕන නම් ක්‍රීඩාව කටයුතු කරන්න ඕන නම් මේ වගේ නීති රීති හදන අපමණක් නෙමෙයි පක්ෂ ભેදකින් තොරව මේවා පිළිබඳව නිවැරදි තීන්දුව ගත යුතු වෙනවා මේක ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නෙමෙයි අනිත් සියලුම ක්‍රීඩාවලට තියෙනවා මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අධිකරණේ නඩු ගණනාවක් ගියා මට මතකයි ඒ කාලේ
අර්ජුන
කොමන්වෙල්ත් ක්‍රීඩා තරගයක් තිබුණා සිංගප්පූරුවේ සමහර ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරා ගෙවන්නේ නැතයි කියලා සල්ලි දුන්නේ නැතයි කියලා ඒක ඒ කාලේ හිටපු මේකේ සභාපතිතුමාට දෙක නඩුවක් කිව්වා මම හිතේ නඩුව තාම ඉවර නැහැ හේමසිරි රොනාල්ඩෝට විරුද්ධ තාමත් ඒ නඩුව තියෙනවා ඒ නඩුව සමතේ කරපත් උනේ නැහැ ඒ නඩුවේ අලාප නඩුව තාම විභාගේ නැහැ ඒ වගේ ඔක්පුණා කොහොමද කටයුතු කරේ කියලා ඉතින් මේව ගැන දීර්ඝව කතා කරනවා නම් බොහොම කාලයක් ඕන නුත් කාලයක් ගිහිල්ලා හරි මේවා නීතිගත කළා මේ වගේ හොරකම් කරන හොරුන්ව ක්‍රීඩාවෙන් ඉවත් කළා ක්‍රීඩාව ආරක්ෂා කරන්න කටයුතු කිරීම පිළිබඳව අපි අගය කරනා වගේම මේකට පක්ෂව අපේ සහයෝගයක් දෙනවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා
තුති ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු චාර්ජ් නිර්මලනාදන් මන්ත්‍රීතුමා
ස්තුති ගරු සභාපතිතුමනි අද දින ක්‍රීඩා කටයුතු පිළිබඳව එහිදී සිදුවන වැරදි පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා ගරු හරින් පැනඩෝ මැතිතුමා විසින් මේ පාර්ලිමේන්තුවට නීතියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම නීතිය ඇතට පිළිගන්නව වටිනා කාරණයක් ඇටියට කියන අතර ලංකාව ඉතා කුඩා දූපතක් වූවත් ක්‍රීඩාවේදී විවිධ දක්ෂකම් සිදු කළ හැකි පෙන්විය හැකි ක්‍රීඩකයින් සිටින අතර එම ක්‍රීඩා අංශයේ තිබෙන මෙම වැරදි නිසා විවිධ ක්‍රීඩකයන්ට ඉදිරිපත් වෙනට බැරි පරිසරයක් උදා වෙලා තියෙනවා. නැතිනම් මෙම ක්‍රීඩාව එම ක්‍රීඩකයන් නිසියාකාරව මඟ පෙන්වන නැත්නම් නිසියාකාරව කටයුතු කිරීමට මඟපාදන නායකත්වයක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන අතර මෙම නීතිය මගින් මෙතෙක් තිබුණු අඩුපාඩුකම් මගහරවා ගනිමින් මෙම නීතිය මගින් ක්‍රීඩා ශේෂ්ත්‍රය වංචනිකවෙන් තොර නැත්නම් වැරදිවලින් තොර වූ ශේෂ්ත්‍රයක් බවට පත් කළ හැකි බවට කටයුතු කරන්න පුළුවන් කියලා විශ්වාස කරන බවට මෙහිදී මම ප්‍රකාශ කර සිටිනවා. ගරු ඇමැතිතුමාට ඒකත් මම මතක් කර සිටිනවා. මෙම නීති හරහා අනාගතයේදී ක්‍රීඩා අංශයේදී කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව නැතිනම් මෙම ක්‍රීඩාව ක්‍රීඩා සංගම්වල නායකත්වයන් සභාපතිවරු නැතුළු නායකත්වයන් කිසිම බලපෑමකින් තොරව ඒ ක්‍රීඩකයන්ට ලැබිය යුතු ඒ අවස්ථාවන් නැත්නම් ඔවුන්ට ලැබිය යුතු සන්දර්භයන් වැළකීමට නොහැකි ආකාරයේ කටයුතු සිදුවිය යුතුයි. හැකියාව තියෙන ක්‍රීඩකයන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ඒ හරහා මෙම ක්‍රීඩා ශේෂ්ත්‍රය සංවර්ධනය කළ හැකි බවට මම මේදී ප්‍රකාශ කර සිටිනවා. ඒ පමණක් නොවේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමන්ගේ අමාත්‍යාංශයට අදාළ යම් කරුණු කාරණා කීපයක් මතක කරන්නට මම කැමැත්තක් දක්වනවා. විශේෂයෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ වර්තමානයේදී ඇමැතිතුමා මෙහිදී නැහැ, නිලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ක්‍රීඩාංගණය වසර දෙකකට පෙර අලුත් වැඩියා කටයුතු සඳහා ආරම්භ කළද අද දක්වා එහිදී විශේෂයෙන් 140 පමණ ප්‍රමාණයක් සංවර්ධනය වී තිබෙන අවස්ථාවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමක් තිබුණා. එහෙම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මගින් එම දෙපාර්තමේන්තුව මං හිතන්නේ මාස 5කට පෙර හේතුමන් ඒ ආයතනය ලිඛිතව අපිට දැනුම් දීලා තියෙනවා. එම කටයුතු ඉදිරියට ගෙනියන්න බැරි පරිසරයක් උදා වී තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අමාත්‍යාංශයේ නැත්නම් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මං ඒක රැගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට මං යොමු කරා. නමුත් අද වෙනතුරු මාස 5ක් වෙනවා ඒ නතර කරන ලද එම ක්‍රියාමාර්ග අද වෙනතුරු ආරම්භ කරේ නැත. මම එම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිපිය බාරදුන් පසුව එහි සිටි අධ්‍යක්ෂකවරයා සඳහන් කරා 7 වෙනි මාසයේ මෙදහරියේ එම ක්‍රීඩා පිටණියේ අවශ්‍ය ඉතිරි වැඩ කටයුතු ආරම්භ කරන බව සඳහන් කරා. මම මේ සම්බන්ධයෙන් අමාත්‍යතුමාගෙත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. නමුත් ඒකේ කුමක් සිදු වුණාද කියලා අද වෙනතුරු ඒ ක්‍රීඩා පිටණියේ ඒ ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවර ගැන නැති බවයි මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමැති. මන්ද 140ක් වූ අවසන් කර තිබෙන එම ක්‍රීඩා පිටණියේ වැඩ කටයුතු ඉදිකිරීම කටයුතු නතර කොට තිබෙනවා. ඒ පෙරණ ඉඩමක් බවට වර්තමානයේ දකින්න පුළුවන්. මේ සම්බන්ධය මන්නාරමේ තිබෙන සියලුම නිලධාරීන් දක්වා ක්‍රීඩා ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් මගෙන් විමසා සිටිනවා. කවදාද මෙම ක්‍රීඩා පිටණිය නැවත සංවර්ධනය කිරීම කටයුතු ආරම්භ කරන සම්බන්ධයෙන් මේ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව අමාත්‍යතුමාගේ නිලධාරීන්ගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින කැමැතිය. මන්ද මීට පෙර 140ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා, කොන්ත්‍රාත් බාර දී තිබෙනවා. ඒ වැඩ කටයුතු අවසන් කර තිබෙන මෙවැනි අවස්ථාවකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔවුන් මේ සම්බන්ධයෙන් මේ භූමි ප්‍රදේශය පරිශීලනය කළ යුතුයි කියලා ඔවුන් අතර කර තිබෙනවා. ඉන් පසුව ඒ සඳහා අවසර ලබා දී තිබෙනවා. තමන්ට අයිති ඒ කිසිම දෙයක් එම ප්‍රදේශයේ නොමැති බව වුන් සඳහන් කර තිබෙනවා. මෙම වැඩකටයුතු නැවත ආරම්භ කරන්න පුළුවන් කියලා සඳහන් කර තිබෙනවා. නමුත් මේ වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ නැහැ මෙම සම්පූර්ණ කිරීමේ වැඩකටයුතු ආරම්භ කළ යුතු මේ වේදනාකාරී තත්ත්වය. ඒ වගේමයි මම කියන්න ඕන මුලතිව් ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාණුව ඒ කඳවුර ඉදිරියේ තිබෙන ඒ ඉඩම් ප්‍රදේශය රජයේ ඉඩම් දිස්ත්‍රික් ක්‍රීඩා පිටි නිසා වෙන් කර එහි විවෘත කර තිබෙන නමුත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගෙන් මම ඉල්ලීම් කර තිබුණා. අග්‍රාමාත්‍යතුමා මේ වසරේදී එම මුදල් ප්‍රතිපාදන අවශ්‍ය තමන්ගේ අමාත්‍යංශය මගින් ඒ මුදල් වෙන්කොට තිබෙන නමුත් එම ක්‍රීඩා අමාත්‍යංශය ඒ දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ තිබෙන ඒ සංවර්ධන කටයුතු සඳහා ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීම සඳහා උත්සාහයන් කරන්නේ නැහැ. මං හිතන්නේ අමාත්‍යතුමා වැඩි අවධානය යොමු නොකළයි කියන එකයි මගේ සැකයක් බවට පත් වී තිබෙන. විශේෂයෙන්ම යුද්ධයෙන් හානියට පත් වූ අපේ ප්‍රදේශයේ ඒ මුදල් වෙන් කිරීම තිබුණත් අමාත්‍යතුමාගේ නිලධාරීන්ගේ ඔවුන්ගේ නොසලකීමත් ක්‍රියාව නිසා තමයි මෙවැනි සංවර්ධන කටයුතු නිසියාකාරයෙන් සම්පූර්ණ වී නැත. එහි මන්දගාමී වී තිබෙනවා. ඉන්පසු එම ක්‍රියාවන් ක්‍රියාත්මක වීමට අවස්ථාවන් නැති වෙනවා. පොයින්ට් ඔෆ් ඕඩර්.
මොකද ඔබතුමා අතන කතා කර කර ඉන්න ලොකුගේ
ප්‍රතිපාලයි
එක්ක මිනිස්සු දහගෙන ඉන්න ඕනේ. ඔබතුමාලා මේ වගේ දේවල් කරන්න එපා. මොකද අපි බොහොම අමාරු අගමැතිතුමත් කතානායකතුමත් මේ බොරුවක් කරන්නේ. ඔය ඝනපූර්ණ ඇහුවේ එකට නෙමෙයි. ඔය පොයින්ට් ඔෆ් ඕඩර් එක දාලා ඝනපූර්ණ ඇහුවේ
හරිද? ගයින්
හරි. හරි. Honorable member, you can go ahead.
Okay. Katanagatuma, mage velawa.
Yeah, adjust the time here.
Mata katha karanna ida denna.
Please allow the member to talk. Udai garu mantisuma. Garu Imran, point of order, Honorable Rajit.
Garu Kathanayaka Thumani, Garu Kathanayaka Thumani, Metarang Ratata Vedagat Panath Dekak, Sieluma Pakshawala Ekangathawen, Ada Parliamentura Idiripat Kale, Me Panath Deka, Me Avasthawema Sammatha Karaganna Thiyena Awashyathawe Nisa. Ehema Thibiyedi, Sakshanika Virodha Ganna Eka Sadacharathmaka
Ratata. Go ahead and allow the member to talk. Honorable member, please go ahead and speak.
Garu Kathanayaka Thumani stuti man ahagena hitiya stuti Kathanayaka Thumani ada dina me krida shestha sambandhen allas doshane siduwana e kriyawa වැළැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද මෙම කැටුම්පත ඒ සුළු හේතු නිසා විරෝධතාවය පළ කිරීම කියන්නේ රටේ ක්‍රීඩා ශාස්ත්‍රයේ තිබෙන ඕනෑකම නැති තත්ත්වය මේ අවස්ථාවේදී දකින්නේ මේ යෝජනාව ඉදිරිපත් කරපු ඒ විපක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මම කියන්න කැමැති රටේ පක්ෂ ભેදයෙන් තොරව රටට යහපත් රටේ ජනතාවට යහපත් නීති ගෙනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විට ඒ පක්ෂ ආරමුණු නොතකා එය නතර කිරීම කියන්නේ ඔවුන්ගේ ඒ සැලසුම් සහගත ඒ පක්ෂ සහගත ක්‍රියාවක් කියලායි මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. මම කතා කරන අවස්ථාවේදී තමයි මේ අවස්ථාවේදී මම යෝජනා ඉදිරිපත් කරේ. එම නිසා රටේ ජනතාවට යහපත් වෙන ආකාරයෙන් ඔයේ නීති ඇති කිරීමේදී පක්ෂ ભેදයෙන් තොරව එම නීතියට අපි සහය දැක්විය යුතුයි. ඒ වගේම අද දින ඉදිරිපත් කරන මෙම කැටුම්පත සම්බන්ධයෙන් රටේ තිබෙන ඒ අලස් දූෂණය නොමැති ක්‍රීඩා ශාස්ත්‍රය ගොඩනැගීම සඳහා ඒ ප්‍රවර්ධනය කිරීම සඳහා අලස් දූෂණය නොමැති ක්‍රීඩා කටයුත්ත ගොඩනැගීම සඳහා මේ රටේ අනාගතයට ගෞරවය ඇති කරන ආකාරයේ මෙම කැටුම්පත අද දින සම්මත කළ යුතුය කියන එකයි මගේ මතය ඉදිරිපත් කර සිටිනවා. ඒ වගේම මීට පෙරත් සඳහන් කරලා තිබුණා මන්නාරම ක්‍රීඩා පිටිනිය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා මට පෙන්වා සිටිනවා මාගේ මේ කතාව ඇහුම් දුන් බවත් එම නිසා ගරු අමාත්‍යතුමනි මන්නාරම ක්‍රීඩා පිටිනිය මුලිතිය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටිනිය සම්බන්ධයෙන් උත් ජනාධිපති මැතිවරණ පස්ව ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වා ඒ අවශ්‍ය සංවර්ධන කටයුතු ඉක්මනින් ආරම්භ කොට මා ඉතා කාරුණිකව ගරු අමාත්‍යතුමාගෙන් බැහැවින් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම දිස්ත්‍රික් දෙකේම අවශ්‍ය ක්‍රීඩා පිටනිය, ඒ වගේම වවුනියා ක්‍රීඩා පිටනිය, ඒකෙ තිබෙන අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම සඳහා විශේෂයෙන්ම වවුනියා මන්නාරම මුලතියෝ ඒ තිබෙන ඒ ක්‍රීඩා පිටනවල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමාගේ නායකත්වයෙන් මෙම රැස්වීමක් පවත්වල මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්න සිතා කාරණක ඉල්ලා සිටින මේ වගේම ගරු අමාත්‍යතුමනි දිස්ත්‍රික්කයේ තිබෙන ඒ ක්‍රීඩා ශිෂ්ටාචාර සම්බන්ධයෙන් තිබෙන යම් යම් අඩුපාඩු නිසා ඒ සඳහා අවශ්‍ය පිළියම් භෞතික සම්පත් ඒ වගේම මං හිතනවා ගරු අමාත්‍යංශ මගින් දෙපාර්තමේන්තුව මගින් යම් යම් භාණ්ඩ ලබා දෙනවා ඒ ප්‍රදේශයේ. නමුත් ලබා දෙන භාණ්ඩ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන් මෙම ක්‍රීඩකයන්ට ලබා දෙනවාද එසේ නොමෙතන මෙම නිලධාරීන් එය යම් කිසි ප්‍රයෝජනයක් නොමැතිව ලබා දෙන්නට ඉන්නවාද කියලා සැකයක් පළ වෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බලලා ඒ අවශ්‍ය පියවර ගන්නලස ඉල්ලා සිටිනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු ක්‍රීඩා ශිෂ්‍ය ඉහළණයම සඳහා අවශ්‍ය පියවර ගන්න එසේ නොමෙතන එම නිලධාරි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවාද කියලා සොයා බලන්න. මෙම කරුණු සම්බන්ධයෙන් මින් අනාගතයේදී ඔබතුමා මේ සඳහා ක්‍රියා කළ යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම දූෂණ වංචාවෙන් තොරව මේ ක්‍රීඩා ශිෂ්‍යය ඉහළ නැගීම සඳහා ඉදිරිපත් කරන ලද මෙම කැටුම්පත මා පිළිගන්න අතර මාගේ ස්තුතිය පුද සිටිනවා.
විනාඩි 20ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම අගමැතිතුමාටත් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ රෙගුලාසි අද නීතිමය තත්ත්වයට පත් කරන්න අපිට අවස්ථාව ලැබීම ගැන මම කනගාටු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් අපි මුදලක් වියදම් කරලා මේ වගේ ක්‍රීඩා පනතකට දඬුවම් දෙන්න, හොරුන්ට දඬුවම් දෙන්න යන වෙලාවේ සිසර ජයකොඩි වගේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා නීති තත්ත්වයක් ගැන කතා කරන එක මම දැක්ක. එතුමා සුමතිපාල මහත්තයයි ලොකුගේ මහත්තයයි එක්ක එළිය කතා කරගෙන ඉඳලා තමයි මෙතෙන්ට ආවේ. ගරු කතානායකතුමනි, මම කාරණා දෙකක් ලොකුගේ ඇමතිතුමා කියපු කාරණා දෙකක් ගැන
විවාදයකට යන්න ඕනේ නැහැ. සිල් ජයකොඩි මැතිතුමා ඔය
නම සඳහා කියලා මේ පණතර මමත් සහාය දෙනවා.
හොඳයි,
මේ පණතර මම විරුද්ධ නැහැ. නමුත් ආණ්ඩුවේ වකීම තමයි ගණපූර්ණේ පවත්වාගෙන යාම. ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ යොදා ගන්න බෑ ජනාධිපතිවරණේ පැවැත්වෙන වෙලාවේ මඩ ගැසීම සඳහා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා. තමුන්නාන්සේ හොරු කියලා එක එක්කෙනාට චෝදනා කරනවා. හොර තක්කඩියෝ ගොඩක් මැද්ද වේදිකාවට නැගලා, හොරුන්ගේ වේදිකාවට නැගලා.
ගරු
කතානායකතුමනි,
ලජ්ජා හොයාගන්න වෙයි. අතන කතා කරලා සල්ලි අරගෙන එන්න එපා මෙතෙන්ට. කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න, අහගෙන ඉන්න. අපි මේ ක්‍රීඩාව හදන්න හදනකොට බොරුවට පෙන්වන්න එපා. ඔබතුමා කරන්න හැදුවේ මොකද්ද කියන එක දන්නවා මම. ගරු කතානායකතුමනි, ලොකුගේ අමතුමා කිව්වා මේ වෙච්ච දෙයක් ගැන. මම මේක අනිවාර්යෙන් හුඟක් පාරවල් වල මේක සංසාර ගත කරලා තියෙනවා. මේ චෝදනාවක් ආවෝ කියන විදිහට අපි 2000 ගානේ ක්‍රීඩා කරපු තරගයකදී ඔය බුකිකාරයෙක් ගැන කිව්වා ගුප්ත කියලා. ඔය බුකිකාරයෝ අපිට හම්බෙලත් අපි දන්නේ නැහැ. හැබැයි ඒ බුකිකාරයාගේ රිපෝර්ට් එකේ තිබ්බ හැම ක්‍රීඩකයටම දඬුවම් කරා. ඒවා ඉන්ක්වයරි එක ගිහිල්ලා ඒ සාමාන්‍ය විදිහට දඬුවම් කරා. හැබැයි අපෙත් ඉන්ක්වයරි එකක් තිබ්බ අපේ ඩෙස්මන්ඩ් ෆර්නාන්ඩෝ එතුමා තමයි අපේ කරේ ලෝක ක්‍රිකට් කවුන්සිල් එකේ. ඒකේ මම මේක සභාගත කරනවා මොකද හැමදාම මේ ලොකුගේ ඇමතුමයි සුමතිපාලයි ඇවිල්ලා මේකෙන් තමයි මට ගැව්වට කමන්නේ. ගරු කතානායකතුමනි, මම දේශපාලඥයෙක්. මේ රටට විශාල ගෞරවයක් ගෙන දුන්න අරවින්ද සිල්ලටත් අද මඩ ගහනවා. මොකද ඒගොල්ලන්ගේ දේවල් කරන්නේ නැති හින්දා. මේක තියෙනවා මම අන්තිම මේ the finding of
ඩිස්මන් ප්‍රනාන්දු මැතිතුමාගේ පරීක්ෂණයේදී සොයාගත්ත කාරණා අදාළ වූයේ තරඟ පාවාදීම සම්බන්ධයෙන්. අර්ජුන රන්තුංග සහ අරවින්ද සිල්වා දෙදෙනා එහි සඳහන් කරන ලද ආකාරයේ ඇතා ක්‍රියා සහ CBO වාර්තාවේ 2002 ඔක්තෝබර් වාර්තාවේ සඳහන් කරන ලද තරඟ පාවාදීමට වරදිකරුවන් නොවන බව මම නිගමනය කරමි කියන එකයි.
හිටපු ක්‍රීඩා ඇමතිතුමා ලොකුගේ ඇමතිතුමා එතුමා කියනවා මේක දැන් ආපෙක හොඳ වෙලු නේ 2006 ආවේ. හැබැයි මෙතුමා මේ රටට ගෙනල් මේක නීතියක ගත කරන්න කියේ නෑ. මොකද එතුමාට තිබුණ දේවල් එක්ක එතුමා 2008 ක්‍රීඩා ඇමති හැටියට ඉන්න කාලේ ඒක සිදු වුණා නම් අනිවාර්යයෙන්ම මේ හොරුට මෙව දඬුවම් කරන්න පුළුවන්. කතා නැකතුමනේ මම ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලනවා මේ අද විතරක් නෙමෙයි මට පුළුවන් නම් අතීතයට යන්න. මමත් කැමතියි අපි අර වගේ දේවල් වලට අපිත් මුහුණ දෙන්න තව පාරක් ඇවිල්ලා. මම තව දෙයක් කියන්න ඕනේ ගරු කතානායකතුමනේ 2009 නිම්බස් ගනුදෙනුවක් තිබුණා. මම ක්‍රිකට් පරිපාලනයේ ඉන්ට්‍රීම් කමිටි එකේ කම්පිටන්ට් චෙයාර්මන් හැටියට හිටියා. මාව අයින් කරලා ඉන්දියානු සංචාරයක් තිබුණා. මේ ඉන්දියානු සංචාරයේදී විශාල මුදලක් අපිට නැති වුණා ගරු කතානායකතුමනේ. මම එකයි කිව්වේ පුළුවන් නම් මේ දේවල් කරන්න කියලා. සාමාන්‍යයෙන් ඉන්දියානු සංචාරයක් යනකොට අඩුම ගානේ ඩොලර් මිලියන 14ක් 15ක් අපේ රටට ලැබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි මේ 2009 අපිව අයින් කළා. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයව තමයි පත් කරේ ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කම්පිටන් ඔතොරිටි හැටියට. ඒ කරලා ඒ තරගාවලිය අපිට ගිවිසුමට හම්බලා තිබුණේ ඩොලර් මිලියන 6.5යි. මේක මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි අරගෙන තියෙන ඩොලර් මිලියන් 3.0 ගානක්. දැන් මේකෙන් පේනවා මේ වගේ මුදල් ලබා ගන්න මොන වගේ දේවල් ඒ ක්‍රීඩා ඇමතිවරු සහ ලේකම්වරු කරලා තියෙනවද කියලා. ඒකයි මම කියන්නේ මමත් කැමතියි මෙව ඉතිහාසයට ගිහිල්ලා හරි හොයනවා නම්. මොකද මේ වගේන් තමයි හැමදාම මේ රටේ මෙතෙන්ට ඇවිල්ලා දැන් කතා කරලා යනවා. හැබැයි මේ ක්‍රීඩා ඇමතිවරුන්ට මේ පනතක් ගේන්න බැරි වුණේ වෙන එකක් ඉඳන් නෙමෙයි. මේ රටේ හැමදේනම් දන්න සුමතිමාල මහත්තයාගේ පෞලේ ව්‍යාපාරේ මොනවද කියලා. මම ගරු කතානායකතුමනි මම ඒක අපව කියන්නේ මේ ICC වාර්තාවේ ක්‍රීඩා ඇමතිතුමාට එපු වාර්තාවේ මේ අපේ සුමතිමාල මහත්තයා බුකිය සම්බන්ධ වෙලා තියෙන්නේ 2009 ඉඳ මේ 1999 ඉඳලා. ඉතින් මේ වගේ කාලයක ඉඳලා තිබිලා මේ ICC මම ක්‍රීඩා කරපු හින්දා දන්නවා එක කාලයක් ආවත් මේ තරඟ පාවා දීමේ චෝදනා. ඉතින් ඒ චෝදනා එනකොට තමයි ලෝක ක්‍රිකට් කවුන්සිලය මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එක දාලා මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකෙන් ක්‍රීඩකයන් සමහර අයට දඬුවම් කරා. අපෙත් මමත් පය තුනක විතර ඒ චෝදනාවට මමත් ගිහිල්ලා උත්තර දුන්නා කාලින් ඉන්දතිස්ස මහත්තයා. ඒ වගේම තවත් විශාල ලෝයර්ස්ලා කට්ටියක් මාත් එක්ක ගියා. ඒ සියලු දෙනාමත් එක්ක මාව නිදොස් කොට නිදාස් කරලා තියෙනවා. දැන් මඩ ගහන එක සාමාන්‍ය දෙයක්. මම දේශපාලඥයෙක්. තමුන්නාන්සලා අපි හැමදේම දන්නා මේ රටේ අරවින්ද සිසිලා කියන්නේ අපිට ලෝක කුසලන් තරංගයේ ශතයක් ලැබලා අපිට දිනන්න වාසනාවක නැත් දුන්න පුද්ගලයා. එතුමාවත් ඇදලා ගහන්නේ මේ රග බෝලේ ඇයි රවුන්ඩ් නැත්ද කියපු ක්‍රීඩා ඇමතිවරු. ඉතින් මම ඒව ගැන පෞද්ගලික දේවල් වල මඩ ගහන්න යන්නේ නැහැ. නමුත් ඒ රග බෝඩ් එක ගිහින් එතුමාට රග බෝලේ පිළිගන්නාම අවවල ඇයි ඕගොල්ලන්ට බැරිුණාද රවුන්ඩ් බෝලයක් ගේන්න කියලා. එහෙම ක්‍රීඩා ඇමතිවරු තමයි අද මේව ගැන කතා කරන්නේ. ඉතින් මේ රටේ හිටපු එක ක්‍රීඩා ඇමතිවරෙක්ට මේ පනත් ගේන්න කැමති වුණ නැත්තේ සූදුව නවත්තන්න ඕනේ නැත්තේ ඒගොල්ලන්ට වාසි හිටපු ඉඳන්. මම ඇත්තටම මතක් කරන්න ඕනේ අපේ CB රත්නායක ඇමතිතුමා. එතුමා මේ දූෂණය නවත්තන්න නැහැ. එතුමාට වැඩි කාලයක් ඉඳ හම්බුන්නේ නැහැ. මම දන්නවා ජීවන් කුමාරතුංග ඇමතිතුමා නවත්තන්න නැදුවා. හැබැයි මේ වගේ ඇමතිවරු කීප දෙනෙක් හිටියා. හැබැයි පනතකින් ගෙනල්ලා මේ රටේ ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඒ වගේම දඬුවම් දෙන්න මේවට ලෑස් වෙලා හිටියේ හරින් ප්‍රනාන්දු ඇමතිතුමා. මොකද මේ 1993 අංක 25 දරන පනතේ මේ KB රත්නායක ඇමතිතුමා හදපු ක්‍රීඩා පනතේ ගරු කතානායකතුමනි මේ දඬුවම් දෙන්න ඕන තරම් තියෙන අවස්ථා. හැබැයි මේ අවස්ථා කොච්චර තිබුණත් මේ කිසිම කෙනෙක් මේවට දඬුවම් දෙන්න ඕනේ නැහැ. මාර ඉස්සෙල්ලා කිව්වේ ක්‍රිකට් තරගාවලියට අපිට හම්බෙලා තියෙන ගරු කතානායකතුමනි ඩොලර් මිලියන 3.5යි. එතකොට මේ කොච්චර මුදලක් ඩොලර් මිලියන 14ක් හම්බ කරන්න පුළුවන් එකේ අපිට යෝජනාව හම්බුනේ ඩොලර් මිලියන 6.6ක්. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හම්බෙලා තියෙන 3.5ක්. මේ රුපියල් නෙමෙයි. මේ ඩොලර්. ඉතින් මේ වගේ මුදලක් මේ රටට නැති වෙනකොට මොන වගේ දේවල්ද මේ ක්‍රීඩා ඇමතිවරු පනත් මාරු කරයිද මේ වගේ නීති මාරු කරයිද? ඒක කරන්නේ නැහැ ක්‍රීඩා ඇමතිතුමෝ. මොකද මේ වෙනකම්
මම ගියපාරත් කිව්වා සමහර ක්‍රීඩා ඇමතුමවරු තමන්ගේ ක්‍රීඩාංගන හදාගන්න විශාල මුදල් ගෙනියනවා. ඒවයි ක්‍රීඩාංගන හදලා නැහැ. මේ වගේ දූෂණ තියෙන එක. ඉතින් මම දැන් මොකද ඉන්නේ කියන අය මේව පස් පහුවට යන්නේ. ලොකුගේ ඇමතුමාට මමත් කැමති අවුරුදු 10කට නෙමෙයි 20කට නෙමෙයි අපි ක්‍රීඩා කරන කාලේ වුණත් ඒව හොයලන්න. මොකද එතකොට මේ ක්‍රීඩා ඇමතිවරු TV deal එක කරවුවත් අපිට හොයන්න ඕනි. එතකොට මේව හොයාගත්තාම අපිට තේරෙයි මේ රටේ ක්‍රීඩා මොන වගේද කියලා තියෙන්නේ කියලා. ගරු කතානායකතුමනි මම මේ ලෝක ක්‍රිකට් කවුන්සිලෙන් ආපු ඒ ලියුම එදා සභාගත කර ඒ වගේම හැන්සර් ගත කර මේක මම ඉල්ලා සිටිනවා. අපි මේකට විශාල පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේක අදයි ආපු දෙයක් නෙමෙයි. මේක පරීක්ෂණ කරලා තමයි මේ වාර්තාව ලැබලා දීලා තියෙන්නේ. මේ වාර්තාවේ තියෙන විදිහට තමයි අද ක්‍රීඩා ඇමතුමා සමහර තීරණ අරගන්නේ. ඉතින් ගරු කතානායකතුමනි මම පහුගිය කාලේ තරම් දේවල් මම ගිය සති දවස් කීපයකට ඉස්සෙල්ලා මේ ගැන සාකච්ඡා කරා, මේවා දැනුවත් කරා. ඉතින් මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මම ඉතාමත් ඕනකමින් මේ මාවත් අරවින්ද දෙසිල්වාවත් දිදොස්කොට නිදහස් කරලා තියෙන මේ පත්‍රිකාව මේක කරුණා කරලා සුමතිපාල මහත්තයාටත් යවන්න, මේක ලොකුගේ ඇමතුමාටත් යවන්න, පුළුවන් නම් මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා යවන්න. මොකද මේ වගේ දේවල් ඒගොල්ලෝ ඇවිල්ලා මඩ ගහන්න කරන්නේ මේ හැමදාම වේදිකාවට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා විතරයි කියන්නේ. මේවා එළිය ගිහිල්ලා කියනවා නම් මාධ්‍ය අපිට පුළුවන් මේවට නීතිමය කටයුතු කරන්න. ඒකයි මම කිව්වේ මට ගැහුවට කමන්නේ නැහැ. මම දේශපාලනඥෙක් වෙලා දැන් 2002 ඉඳලා මට ඕන තරම් මට ගැහුවට කමන්නේ නැහැ. මොකද සූදුකාරයෝ ආරක්ෂා කරන මෙතන උඟ දෙනෙක් ඉන්නවා. අද පෙවුනා මේ ඔබතුමාලා මොහොම අමාරුවෙන් අද විශාල වීදමක් කරලා පාර්ලිමේන්තුව වෙනම පටන් අරගෙන මේ කරනකොට ඝනපූර්ණයක් ගැන කතා කරනවා. මේ ඒ කරේ එළියේ ඉඳලා අපේ අය අඩුයි කියලා. ඉතින් මේ මැතිවරණ කාලවල මුදෙනෙක් අඩුයි. නමුත් මේ පන්නතේ වැදගත්කම හින්දා තමයි ගරු අගමැතිතුමත් ගරු කතානායකතුමත් එකග වුණේ මේ රෙගුලාසි ටික නීතිගත කරන්න. මම හිතනවා ඒ කරපු එක ක්‍රීඩාවට අපේ කාලේ ක්‍රීඩාව විනාශ වුණා කියන එක මම පිළිගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන්ම මේ ක්‍රීඩාවේ ප්‍රධාන ප්‍රශ්න තියෙන රග ක්‍රීඩාවටයි පාපන්දු ක්‍රීඩාවටයි ඔලිම්පික් කමිටියකටයි එව්වයි තමයි සල්ලි සරිසරන්නේ. ඒකින්ද තමයි මේ මිනිස්සු එන්නේ. දවස් සුමතිපාල මහත්තයල වගේ අය කවදාවත් ගින් මේ එල්ලේ එහෙම නැත්නම් මොනවද මේ කැරම් සංගම් වලට යන්නේ නැහැ. වොලිබෝල් වලට යන්නේ නැහැ. ඒගොල්ලෝ ආස ක්‍රිකට්. මොකද 96න් පස්සේ ක්‍රිකට් මේ රටේ සල්ලි එන්න ගත්තා. ඊට පස්සේ තමයි මේ මුදලාලිලා හොරු ටික මෙතනට ඇවිල්ලා මේ විනාශය ඇති කරේ. ඉතින් අද මම සන්තෝෂ වෙනවා අඩුම ගානේ අපි අවුරුදු 5කට කිට්ටු වෙන කාලයක් ආණ්ඩුවක් කරලා ක්‍රීඩා ඇමතුමා පනත විතරක් නෙමෙයි රෙගුලාසිත් ගෙනල්ලා දැන් මේකේ තියෙනවා මෙවට අහුවෙච්ච අයට දඬුවම් කරන්න පුළුවන් කියලා. ඒ වගේම හිරගෙවල් වලට යවන්න පුළුවන් කියලා. ඒකයි මම කියන්නේ මමත් කැමති මෙව අවුරුදු ගානක් පස්සට ගිහින් මෙව පරීක්ෂණ කරනවා නම්. මොකද එහෙම කියනවා නම් හුඟ දෙනෙක් හිරගෙවල් වල ඉන්නේ ක්‍රීඩක නෙමෙයි ඉන්නේ පරිපාලනකයෝ ඉන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි දැන් අද වෙනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති කෙනෙක් පළවෙනි පාර්ට මේ රටේ දේශීය තරඟ පාවා දීම කරලා චෝදනා ලැබලා තියෙනවා. ඒ චෝදනා ලැබලා තියෙනවා තාමත් මේ පුද්ගලයෝ ඉන්නවා ක්‍රිකට් පරිපාලනේ. ඉතින් මේවන් දැන් මේ නීතිය නවත්තන්න පුළුවන් කියන අතර මම ගරු ක්‍රීඩා ඇමතුමාගෙන තිල්ලා සිටිනවා මේවා ගැන හොඳට හොයලා බලලා. විශේෂයෙන්ම අපි දැක්ක ගරු කතානායකතුමනි පහුගිය ඔස්ට්‍රේලියානු සංචාරයේ එංගලන්ත සංචාරයේ පවුල් පිටින් ගියා ක්‍රිකට් පරිපාලනයෙන්. මම දන්නවා ක්‍රීඩා ඇමතුමාගෙන් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් යනකොට පරිපාලනේ ඒගොල්ලෝ ක්‍රීඩා ඇමතුමාගෙන් සහතිකයක් අරන් යන්න ඕනේ. එයා ඒක අප්‍රූවල් එකක් දෙන්න ඕනේ. හැබැයි එහෙම නැතුව මේ ඔක්කොම ගිහින් තියෙනවා. මම හිතනවා මේ වගේ දේවල් හොයලා බලලා ගිය මුදල මොන කොච්චර මුදලක් ගිහින් තියෙනවද මම දන්න හැටියට ක්‍රිකට් පරිපාලනේ ඔය යන පුද්ගලයන්ට දවසකට ඩොලර් 750ක් ගෙවනවා. ඉතින් මේක පොඩි මුදලක් නෙමෙයි. දවස් 10කට යනවා කියන්නේ ඩොලර් 7500ක්. මේගොල්ලෝ මේ විනෝද චාරිකා යනවා ඕනේ නම් ඕගොල්ලන්ට ගෙනියන්න තිබ්බක් තව ක්‍රීඩක 5 දෙනෙක් විතර අඩු ගානේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් ගන්න. එහෙම නෙමෙයි. ඉතින් මේවා මම හිතනවා මේවා ගැන හොයලා බලලා ක්‍රීඩා ඇමතුමා ඒ අනවශ්‍ය වීදම් කරලා තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනේ මුදල් ලබා ගන්න ක්‍රමයකට හදා ගන්න. මොකද දඬුවම් කරලා හිරේ දාලා විතරක් බෑ. ඒගොල්ලෝ බිල්ඩින් ගහගෙන ඉන්නවා, හොඳ ගෙවල් වල ඉන්නවා, හොඳ වාහන වල යනවා. මේ මුදල් ඉඩම් අරන් තියෙනවා. මොකද මම දන්නවා එක පුද්ගලෙක් ඉන්නවා දඹුල්ලේ. අපි ක්‍රිකට් ගහන කාලේ බයිසිකල් ඉන්නේ, දැන් ව්‍යාපාරිකයෙක්. අක්කර ගානක් තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේව හොයලා බලලා මේවට මේ සල්ලි ටිකක් ආපහු ගන්න මේ ක්‍රිකට් පරිපාලනයේ සල්ලි මේ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මහන්සි වෙලා අවුරුදු ගානක් ක්‍රීඩා කරලා මේ හොයන සල්ලි ටික තමයි මේ පරිපාලනයට Tamanට ඡන්ද දෙන මිනිස්සු ටික ගෙනල්ලා මේව වියදම් කරන්නේ. ඉතින් මම කාලේ ගන්නෙ නැහැ මට කාලේ ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම හන්සාර් ගත කරන්න කියනවා ගරු කතානායකතුමනි ලේකම්තුමාගෙන් ඉල්ලා හිටනම් මේ අර ජෝඩුවට මේක යවන්න පුළුවන් නම් බොහොම ස්තුතියි.
ඊළඟට ගරු විමල් රත්නායක මහත්තුමා ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
ගරු කතානායකතුමනි ක්‍රීඩා රෙගුලාසි සකස් කිරීම පිළිබඳ මේ විවාදය පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් කිරීමට කැමැති. මූලික වශයෙන් මේ රෙගුලාසි වලට අපි පක්ෂයි. පසුගිය අවස්ථාවේදීත් මේ පිළිබඳ අපේ පක්ෂපාතීත්වය ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම අපි මෙතෙන්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවත් විශේෂයෙන්ම කෝප් කාරක සභාවත් විශේෂ විගණන වාර්තාවක් විශේෂ විගණනයක් සිදු කර ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදෙන්නා වූ විශාල වංචා දූෂණ පිළිබඳව. ඒ නිසා අපිට පැහැදිලි පසුගිය අවුරුදු 20ක 25ක විතර පමණ කාලයක් තිස්සේ විශේෂයෙන්ම ලොකු කුසලාන ජයග්‍රහණයෙන් පසුව සිටම මේ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන එක විශාල වශයෙන් දූෂණය ලක්වෙච්ච මහා පරිමාණ හොරකමේ මූලස්ථානය බවට පත්වලා තිබෙනවා. අද දිනේදී ඇත්තටම සිදු වෙන්නේ මේ සූදු ක්‍රීඩාව සූදු වලට සම්බන්ධ පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලන සම්බන්ධ වෙන්න තහනම් කරමින් නීති රැක්ෂක සීමා. ඒ නිසා ඒ නීති රැකගයි. නමුත් මම දන්නේ එතුමා අද මේ පැත්තේ නට ඔය පැත්තේ හිටියනම් මේ පණත් මෙහෙම ඉද කියලා. මම නම් එක සැක කරනවා ගරු කතානායකතුමනි. අද ඔය මන්ත්‍රීතුමාට විශාල වශයෙන් විවිධ දේවල් කිව්වට එතුමත් අර වසන්ත සේනානායක මහත්තයා වගේ හිට මෙහෙට යනවනම් මං හිතන්නේ ඔබතුමාල මේව ගෙනේ කියලා. ඒ නිසා මොකද ඔබතුමාලට දූෂණය මතක් වෙන්නේ ඉතාම පටු අවස්ථාවවලදී පමණයි. ඔබතුමාල කවදාවත් ඔප්පු කළ නැහැ ආණ්ඩුවක් වශයෙන් ඒ දූෂණයට එරෙහිව අල්ලසට එරෙහිව ක්‍රීඩාවේ ආරක්ෂා වෙනුවෙන්වත් ලොකු දේශපාලන කරුණු නෙමෙයි එහෙම කරනවා කියලා. මොකද කරු කතානායකතුමනි මේ ක්‍රිකට් සම්බන්ධ දූෂණේ අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. ඒ නිසා මම පුද්ගලික විශ්වාස කරන්නේ නැහැ මේ ඔට්ටු සූදු ව්‍යාපාර සම්බන්ධ පුද්ගලයේ ක්‍රිකට් පරිපාලන සම්බන්ධ වීම නිසාම තමයි මේ ඔට්ටු සූදු වෙන්නේ කියලා. මං හිතනවා තිලංග සුමතිපාල මහත්මයා එන්න කලින් ඉඳලා මම තේමාව සිද්ධ වෙලා තියෙනවා. එතුමාට පස්සමඩ වැඩි වෙලා තියෙන්න පුළුවන්. තවත් වැඩි වීමින් තුනවා. ඒ වගේ මම හිතනවා මේකේ තනිකරම පරිපාලනය පමණක් නෙමෙයි පරිපාලනය දූෂිත වෙන්නේ දේශපාලන නායකත්වයේ දූෂිත නිසා. දේශපාලන නායකත්වයේ දූෂිතභාවය නිසා තමයි ඒ පරිපාලනයනු දූෂිත වෙන්නේ. මේක ඡන්දෙන් දිනනවා කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් අපි හොඳ ආකාරම දන්නවා ගොඩක් ඒ අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් සහ ඊට යට තිබෙන සංස්ථාවල සභාපතිවරු අතර තද සම්බන්ධයක් සහිතව තමයි මේව සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් අර මේ රෙගුලාසි දැමීමෙන් මේක හොඳ දෙයක් වුණාට මේකෙන් දූෂණය නතර වෙයි කියලා වගේ සුරංගනා කතාවක් නම් මං හිතන්නේ කිසියෙන්ම විශ්වාස කළ යුතුයි කියලා. මොකද දැන් අජුරණතුංග මහත්මයා කිව්වා දැන් මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න උපසභාපතිවරයෙක් දේශීය ක්‍රීඩා පාවා දීලා තියෙනවා කියලා. දැන් ඉතින් එතුමා ඔට්ටු සූදුවට සම්බන්ධද එතකොට? මං හිතන්නේ එහෙම නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ රැකට් එක ගත්තොත් කෝප් කාරක සභාවේ තොරතුරු අනුව ඉතා පැහැදිලි කරු කතානායකතුමනි මේක මේ බහමාස් වල වෙන රටවල් වල හොර ඊමේල් හදාගෙන ඒ ඊමේල් වලට වෙනම සම්පූර්ණ මේ ටෙන්ඩර් උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටීවී රයිට්ස් වලට ටෙන්ඩර්ස් දානකොට ඒවා වෙනම ව්‍යාජ account එකකින් වෙනත් රටවල් වලට සම්බන්ධ ඊමේල් වලින් යවලා සම්පූර්ණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබෙන ඒ ටෙන්ඩර් කටයුතු ඒ මිල ගණන් පිළිබඳව ඒ ඒජන්තයන් දැනුවත් කරලා ඉතින් ඒ ඒජන්තයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තටම තැන් දෙකක ඉඳගෙන එකට වැඩ කරනවා. ඉතින් මේක ඇත්තටම වෙන්නේ මේ පිළිබඳ වංචා දූෂණ මතු වුණාට පස්සේ මේ පිළිබඳ හදිසි ඔඩිට් එකක් යනවා. මොකද මුදල් යනවා ඒ බහමාස්වල තියෙන කවුන්සලට. නමුත් ඔඩිට් එක යනකොට දැන් මේ සල්ලි පෙන්න ගන්න ඕන. ඒ නිසා සල්ලි ඉක්මනට ගේන්න කියලා ආපු මේල් තියෙනවා. ඒවා අපිට ඔඩිට් එකට අවිල්ල තියෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මේවා මේ ඉතාම කුප්‍රකට නේද? මහත්තුරුන්ගේ ක්‍රීඩාවක වට අන්තිම තුට්ටු දෙකේ වැඩක් වට මේක පත් කරන් තියෙනවා පාලකයන්. ඉතින් මේකට කෙලහලන ප්‍රමාණයනොත් පේනවා අපිට හැම කෙනාම. දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟය දෙවෙනි වෙන්නේ ජනාධිපති තරඟ විතරනේ. ජනාධිපතිතුමා විතරයි. ඒ නිසා අපි දකින දේ තමයි මේ ඔට්ටු සූදු කරුවන් අයින් කිරීම හොඳ දෙයක් වුණාට මේකෙන් නතර වෙන්නේ නැහැ මේක දූෂණ. මොකද අපි දැනුත් අපිට දැන් මේ වමිතාවක් කීමේ කියනවා කෝපකාරක සභාවට දෙන සමහර තොරතුරු ලබා දෙන්නේ ඒ සමහර දූෂණයන්ට ඊට කලින් සම්බන්ධලා හිටපයි. ඒකත් කියන්න ඕන. කෝපකාරක සභාවට නැතත් සමහර තොරතුරු ලබා දෙන්නේ එහෙමයි. ඒ නිසා මේතන මම ඒක ඇගොවේ දේශපාලන නායකත්වයේ දූෂිතභාවය තබාගෙන ඒකට අදාළ කරන පැහැදිලි ප්‍රතිපත්තියට යන්නේ නැතුව ඔබතුමාලා මේ කරන දෙයින් පමණක් මේක සුද්ධ වෙන්නේ නැහැ කියන එක මුලින්ම මූලික වශයෙන් කියන්න ඕනේ. ඒ නිසා අපි ඒ වගේම අපි කියන්න කැමති දැන් මේකට දේශපාලනඥ දේශපාලන තනතුරු දරන පුද්ගලයන් මේ ක්‍රීඩා සංගම් වල සභාපතිරු දරන එක හරි අන්තර්පාලන කමිටුන එකත් අපි දකිනවා ඒ හා සමානම වැරද්ද. මොකද සමහර දේශපාලනඥයන් ඉන්න ඔවුන් තමන්ගේ ඥාතීන් තමයි සියලුම සංස්ථාවට පත් කරන්නේ. තමන්ගේ ඥාති ඒකත් අපි කියන්න ඕනේ මේ වෙලාව. ඒ නිසා ඒ තමන් යටතේ තියෙන කිසිම ආයතනයක් ලාභ කරලා නැහැ මේ සමහර කතා කරන අය. ඒ නිසා දැන් අපි ඒකයි අපි කියන්නේ මේ අර මෙතන මේ තියෙන්නේ මං හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩා වරක ගැනීම කියන එකට මුවා වුණාට මේක වෙන දේශපාලන ප්‍රශ්නිකුත් එක්ක තමයි තියෙන්නේ. ඒ නිසා අපි සහමුලින් මේකඟයි මේ කාරණේට. නමුත් මේකෙන් අර සම්පූර්ණ මේක විසඳනවා කියන මිත්‍යාවට යාතු නැහැ. ඒ වගේම මම කියන්න කැමතියි දැන් විශේෂම ක්‍රිකට් ක්‍රීඩකව ගන්න. මම හිතනවා දැන් අපි මුළු රටම ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම ඉතාම සාධාරණව ඉතාම දැන් අපි ආදරය කරන අපි ගරු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි අතර මේ පාලනයේ වරද නිසා සහ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ පැහැදිලිවම මේ විවිධාකාර මම දන්නේ නැහැ ඔට්ටු අල්ලලාද නැද්ද කියලා මැච් ෆික්සින්ද නැද්ද කියලා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයනුත් අපි පේනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒකත් ඇත්ත. ඉතින් ඒ කියන්නේ රට වෙනුවෙන් සෙල්ලම් අපි මැච් දින්නම ඒකලන්ට ආදරේ තමයි. නමුත් අපිට පේනවා එතන පිරිහීමක් තියෙනවා. ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ඉන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ක්‍රීඩකයන්ගේ විනය හදන්න යන්නේ නැහැ. කෙලින් තීන්දු ගන්නත් බෑ. මොකද ක්‍රීඩකයෝ දන්නවා මේ උඩ ඉන්න දූෂිතයෝ කියලා. අවසානයේ ඇත්තටම ලංකාව තමයි පව් සිද්ධ වෙලා. ලංකාව තමයි පව් වෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකෝ තමයි පව් වෙලා තියෙන්නේ. අර ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා දාස් ගණන් ලාංකිකයෝ ඇවිල්ලා බලන්න කොච්චර චීය කරනවද කියලා. හැබැයි ඒ නිසා පාලක මණ්ඩලයේ 90%ක් වැරදි නම් 10%ක් විතර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වයක් තියෙනවා. ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයන් වුණාට. අපි ඒක වහලා කතා කරන්න ඕනේ නැහැ. මොකද ඕනම තැනක මුදුන දූෂිත වුණාම ඊට පහලත් එහෙම පිරිසක් හැදෙනවා. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම ක්‍රීඩාමැතිතුමාට කියන්නේ දැන් ඔට්ටු සූදුකාරව අයින් කරනලාට විතරක් වැඩක් නැහැ. මහ බැංකු කඩමු කට්ටිය පත්තල හරියන්නේ නැහැ එතකොට මේකට. හැම ටෙන්ඩර් එකකින්ම ගණ කතා කරන එකකට පත් කළා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමාලට මේක කරන්න බෑ ඇත්තටම. නමුත් අඩුම ගානේ මෙහෙම දෙයක් හරි කරන්න ඔබතුමා ඉස්සරහට අපි ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි මේ අවස්ථාවේදී ඔබතුමා නම තවදාර්ණය කරනවා මේ කෝපකාරක සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ ඍජු සම්බන්ධයක් අරන් දෙන මේ ජාතික අපරාධ මේ කරන්නේ. ලංකාවට ආඩම්බර වෙන්න ඉතුරුලා තියෙන ක්‍රිකට් වගේ එකයි දෙකයි. ඒවයින් හොරකම් කරන ගැන තමයි අපි මේ වාද විවාද කරන්නේ. ඉතින් ඒ නිසා අපි නැවතිලා සින ඔබතුමාට කෝපකාරක සභාව ඉතා විශිෂ්ට වාතාවරණයක් තියෙනවා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතන පුද්ගලයන් ඉන්නවනම් මේවට දාලා කරන ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද දැන් මේ දූෂිතයන් අපි නොදන්න අමුතු දූෂිතයෝ නෙමෙයි. අපි ළඟම ඉන්න දූෂිතයන්. ඒක ඔබතුමාට කියන්න ඕන. අවසාන කතානායකතුමනි
ගරු බිමරත්න මහත්මයා ඒ සම්බන්ධයෙන් මීට ඉලක්ක ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී කිව්වේ අපිට අවශ්‍ය වෙලාවක කැඳෙවොත් ඔන්ලාගේ වන්න පුළුවන් කියලා. නමුත් දැන් මම තේරුම් අරන් ගිහලා තියෙනවා මේකේ අවශ්‍යතාවය නැවතත් මම අවධානය යොමු කරන්න. පොයිතුලි.
හොඳයි කරු කතානායකතුමෝ ඔබතුමා එක කර දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න කැමතියි මේ විවාද ඍජුව සම්බන්ධ නැති වුණත් ඔබ ධාතුමා දන්නවා කරු කතානායකතුමනි දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් මීට දිනකට දෙකකට පෙර ජනාධිපති සමාවයටතේ සිරකරුවෙක් නිදහස් කරනු ලැබුවා. තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධව. ඉතින් ඇත්තටම ගත්තොත් ගරු කතානායකතුමනි, මේක මුළු රටක් වශයෙන් අපි දකිනවා. අපි රටත් විශාල වශයෙන් නීති ආධිපත්‍ය අධිකරණයේ හැල්ලු කිරීමක් කරනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් උත් මේකෙදී හුදකලා වීමකට ලක් වෙනවා. මොකද මේ මරාදමලද තරුණිය ස්වීඩන් ජාතික තරුණිය. ඉතින් ඒ නිසා අද අන්තර්ජාතික වශයෙන් විශාල ලංකාවට අති දවැන්ත අපකීර්තියක් සිද්ධ වෙලා තියෙනවා ජනාධිපතිතුමා විසින් මේ ගන්නාලාද ක්‍රියාමාර්ගයේ විසින්. මොකද දැන් මම දැක්කා දැන් අපේ රටේ පළ වෙලා තිබෙනවා ඒ මරාදමලද තරුණියගේ නංගි නැගණිය විසින් ලියන ලද ලිපියක් තිබුණා. ඇත්තට මේක හදවත කඩාගෙන වන්නවා ඒක කියවත්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම දකින දේ තමයි ජනාධිපතිවරයා මේක කරේ ඇයි කියන්නේ. මේක එතුමාගේ යම්කිසි ඥාතිත්වයක් නිසා. නැත්තම් එතුමා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා සමග සංධානගතලා තිනවා. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයාලා ගොඩක් අයට ජනාධිපති සමාවල දුන්නා. ඒතර ඒ ඉල්ලීමක් මතද මේක කළේ. එහෙම නැත්තම් වෙන මුදල් ගනුදුරු ගැනත් මෙතන මිනිස්සු කතා කරනවා. මුදල් ගනුදුරු ගැනත් කතා කරනවා. මොකද සමාව දිය යුතු දෙනවනම් යම්කිසි ක්‍රමවේදයකට තෝරන්න ඕන කරන ගොඩක් අය ඉන්නවා කියලා නීති ක්ෂේත්‍රෙත් කියනවා. ඉතින් එහෙම තිබේදී ඒ නිසා ජනාධිපතිවරයා එල්ලුම් ගස් කියනවා කියලා ඇවිල්ලා අවසානයේ මේ ඉතාම තිරස්චීන ලෙස ඝාතනය කළ ඒව සැකෙන්තර ඔප්පු වෙච්ච පුද්ගලයේ වැඩිකරුවේ උසායවල පිළිවෙලට නඩු අහලා ෂෝට්කට් වලින් නඩු අහලා නෙවෙයි පිළිවෙලට නඩු අහලා වැඩිකරුවේ වෙච්ච කෙනෙක්ව දැන් ජනාධිපති නිදහස් කරනවා. ඉතින් ඒක ජනාධිපතිරණයක් අභිමුවදි මේ කරද්දී තවත් බරපතල අනතුරක් වෙනවා. ඊළඟට එන්න ඉන්න ජනාධිපතිරණට මේක තව පූර්වාදර්ශයක් වෙනවා. අපි පිළිගන්නවා.
ගරු මන්ත්‍රීතුමා විනාඩියයි.
මගේ වෙලාවෙන් අඩු කරන්න එපා කතා නැගතුමා.
හොඳයි.
ආරණ්‍යක් නිසා ඔබතුමාගේ අවසර ඉල්ලනවා. ඔබතුමාගේ අවසර ඇතුව වැදගත් දෙයක් කියන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා වරදකරුවෙකුට සමාව දෙද්දී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. ඒ නඩුව විභාග කර විනිශ්චයකාරතුමාගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. නීතිපතිගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. අධිකරණ ඇමතිවරගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. එහෙම කරලා තමයි ගරු මන්ත්‍රීතුමනි මේක කරන්න පුළුවන්. දැන් මේක ඉතාම නරක ආදර්ශයක් වෙනවා මේ ක්‍රියාපිළිවෙල අනුගමනය කළ නැත්නම්. ඒ වගේම ඔබ දන්නවා දැන් පහුගිය දවස්වල මැතිවරණයේ උදසාත් පොරොන්දු දෙනවා මේ සමාව දෙනවා කියලා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. මේක මේ පාර්ලිමේන්තුව සුදුසු අවස්ථාවක අවධානය යොමු කරන්න ඕනේ මේ සමාව දීමේ ක්‍රියාපිළිවෙල පිළිබඳව. මේක මේක පිළ්‍යාන් වුණත් වෙන කෙනෙක් වුණත් ඒක මම හිතන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඔබතුමා මතු කරපු
බොහොම වැදගත්. හොඳයි ගරු මම.
ඔය නමුත් මම කියන්නේ ඔබතුමාලා ආණ්ඩුවක් නේ. ඔබතුමාලා ආණ්ඩුව. දැන් ඔබතුමාලා ආණ්ඩුවක් විදිහට මම මේකන කියලා තියෙනවා. ඔබතුමාලා ආණ්ඩුවක් විතර මේක හෙලා දැකලා නැහැ. ඔබතුමන් මාධ්‍ය ප්‍රකාශල 60 උට අමාරක් ඉන්නේ. එක්කෙනෙක්වත් ජනාධිපති මේ කරපු දේ හෙලා දැකලා තියෙනවා. දැන් මම මෙතන හැන්සාට් කරන අනුරද සානායක සහෝදරයාගේ නිවේදනය. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දාලා තියෙනවා අධිකරණයන් විසින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත අධිකරණයක් මකින් නියම කරන දඬුවමක් ලිහිල් කිරීමේ ජනාධිපතිවරයා සතු බලතල හවුස් කිරීම කළ යුතුයි කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 94 වෙනි පිටුවේ. ඔබතුමාලා ආණ්ඩුවක් විතර මොකුත් කියලා නැහැ නේ. ඒකයි ඔබතුමාලගේ තියෙන ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් නෑ ඔබතුමා. දැන් මම දකින්න ගරු කතාන අපි මේ පාස්කු ප්‍රහාරයක් කාලා ජන්තන් ජාත්‍යන්තර වශයෙන් නම හදාගෙන එනකොට ඊට පස්සේ මිනුවන් කොට ගැහුවා. නම නැති වුණා. ඊට පස්සේ දැන් එල්ලුම් ගහක් ගෙනල්ලා ඊට පස්සේ නැති වුණා. ඊළඟට දැන් මේ තරුණියක් සීන් ජාතික තරුණියක් අය මේ විනාශ මරා දැම්මට පස්සේ ඒක නිදහස් කාට. දැන් මුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති පත්තරම් බලන්න, වෙබ්සයිට් සරම් බලන්න.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, වේලාව දුන්න
හොඳයි. මම අවසන් කරන්න. ඒ නිසා මේක හෙලා දකිනවා. මේක ඇත්තටම කාන්තාවන්ටත් කරන ලද ඉතාම තිරස්චීන ප්‍රහාරයක් මේ ජනාධිපතිතුමා කරන්නේ. මොකද මේ තමන්ගේ මොකද කියන්නේ එවැනි අයට අධිකරණයකින් වැඩිකරු කරාට පස්සේ ජනාධිපතිතුමාට මොකද්ද තියෙන සදාචාරයයි තියෙන නීතිමය වශයෙන් මොනවාරි තියෙන්න පුළුවන්. ඒ නිසා මේක අන්තිම වැරදි. මේක එක්සත් ජාතික පක්ෂයේ ජයජයවදනලා මහින්ද රාජපක්ෂ ලොකම කරපු දෙයක් තමයි එතුමත් කළ තියෙන්නේ. දැන් මේක වහාම නතර කළ යුතු දෙයක් කෙනාට අවධාරණය කරමින් ක්‍රීඩාවේ දූෂණ නතර කරන්න ගරු හරිනමතුමාට අපි කියනවා. ඔබතුමාට තව කාලයක් ඉන්න ලැබුණොත් විතරක් ඔය මේ සූදුවට්ටු කරුවන් විතරක් පමණන්නේ. මොකද මෙතුමා ඔය පැත්තට ආව සමහරට මේ ගැසට් එක ඔබතුමා විද්‍රෝහ කරන්න තියෙනවා ඔබතුමාගේ පස්සේ නැමැති. ඒ නිසා ඔබතුමාලා පැත්තට ආවොත් එහෙම වෙන්නේ නැතුව තවත් හොරු අල්ලන්න බැරි එනේ හොරු අල්ලන්න පුළුවන් විදිහට නීති ශක්තිමත් කරලම යන්න කියලා.
හොඳයි බොහොම ස්තුතියි ගරු තිලංග සමිතිපාල මහත්තුමා.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන prevention of offense relating to sports කියන බිල් එක පිළිබඳව ප්‍රථමයෙන්ම මේක ගෙනේම ගැන අපි එකඟතාවයක් තියෙනවා. ඒකට අපි සහයෝගය දෙනවා. මේකේ කරුණු ඉදිරිපත් කරාම කරුණු කිහිපයක් මම අද උදේ ක්‍රීඩා අමාත්‍යතුමාට දැනුවත් කරේ. ඒක එකතුවා නීතිමය වශයෙන් මේ ක්‍රියාත්මක කරද්දී ඇතිවෙන යම් ගැටලු පිළිබඳ. ඒක රජයක් හැටියට එතුමාට පිළිගන්නත් පුළුවන්. එමත් කොමිටි ස්ටේජ් එකේ එම නැත්නම් එතුමාට ඒ ගැන ඕනෑ තීන්දුවක් ගන්න පුළුවන්. නමුත් අපි මම හිතුවේ මේක ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ ගැටලු. දැන් අපි මේකේ දැක්කා මේ ඔෆෙන්සස් කියන එක පැහැදිලිවම විග්‍රහ කළා නැහැ කියලා. ඉතින් ඒකෙදී ඒ ගැන මම සඳහන් කරා 4.7 කියන ඡේදය යටතේ. ඒ වගේම මේකේ තියෙනවා any alternation of the course of the result of any sport or sporting event for gratification must be caught up. It doesn't make sense to say only irregular alteration.
විධිමත් වෙනස් කිරීම පමණක් ඉදිරිපත් කරන්නට එපා කියලා තියෙනවා. එම විධිමත් වෙනස් කිරීම මොනවද කියන කාරණය සම්බන්ධයෙන් ගැටලු පැනනගිනවා.
යම් ගැටලු ආවම ඒ අන පනතට ඕන ක්‍රියාත්මක කිරීමේ ගැටලු වෙන බව තමයි මම සඳහන් කළේ. ඒක අපි හිතනවා ප්‍රශ්න ඇති වෙයි කියලා ඒක හොඳටම පැහැදිලි වුණ නැත්. ඒ වගේම මේකේ යුනිට් එකක් ගැන කතා කරනවා. යුනිට් එකක් පත්කරන පොලිස්පතිතුමාගේ නිර්දේශ මත ක්‍රීඩාමතුමා පත් කරනවා. ඒ ක්‍රීඩාමතුතුමා ඒ පත් කරන කමිටුවේ මුදල් ගෙවීම් විශේෂ ගෙවීම් බලය ක්‍රීඩාමතුමාට එනවා. ඉතින් අපි කල්පනා කරන ඔබතුමා ගරු කතානායකතුමා දන්නවා පොලිස් කොමිෂමක් තියෙනවා. එතකොට පොලිස් කොමිෂනේ යටතේ බැලුවොත් පොලිස්පතිතුමාට තියෙන බලතල තමයි ස්වාධීන මේ ඒකකය නැත්නම් යුනිට් එකට එන්නේ. ඉතින් අපි හිතනවා මේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම නම් මේකේ කියලා තියෙනවා පොලිසිය බාර ඇමතිවරයා විසින් පත් කරනවා කියලා. පොලිසිය බාර ඇමතිවරයා වැඩ කරන්න වෙන්නේ පොලිස්පතිතුමාගේ යටතේ ස්වාධීන. නමුත් පොලිස්පතිතුමාගේ බලතල ස්වාධීන පොලිසිය කණ්ඩායමකට ගැනීමේ හැකියාවක් අද පවතින නීතිය අනුව නැහැ. එතෙමනම් එතන ඒ මොන හරි දීමනාවක් දෙනවා නම් ඒක ඉල්ලීමක් කරන්න පුළුවන් විශේෂ ගෙවීම මොන හරි තියෙනවා නම් ඒක පැහැදිලිවම ආයුතු වෙන්නේ පොලිස්පතිතුමා යටතේ. එතකොට ඒ අධීක්ෂණය කිරීම ගැන ගැටලුවක් නැහැ. එතන අපි හිතනවා මේ ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් ගෙවීම කවුල් ක්‍රීඩාමතු වුණා. එතුමාට ඒ අසීමිත බලයක් පැවරෙනවා ඒ පොලිසියේ ඉන්න කොමිෂමේ ඉන්න අයට අවශ්‍ය සහයෝගය ප්‍රතිපාදනය දෙන්න. ඒක රටේ දැන් පවතින නීතියත් එක්ක පොලිස්පතිතුමාගේ බලය අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. ඒක ගැටලු සාගත වෙනවා කියලායි අපි හිතන්නේ. මේකේ ඒ වගේම 11 වෙනි ඡේදයේ මම යොමු කරා ඒකෙත් non cooperation by any person to make any statements or produce any document
යම් කිසි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට හෝ යම් කිසි ලිඛිත ඉදිරිපත් කිරීමක් කරන්නට සහයෝගය නොදෙන අවස්ථාවක
ලේකම්තුමාට බලයක් එනවා යම් කිසි තනත්තෙක්ගෙන් ඉල්ලීමක් කරාම තොරතුරු එය ලබා දුන්නේ නැත්නම් ඒ පිළිබඳව තීන්දුවක් ගන්න. දැන් මම මේක ගැන සඳහන් කරන්නේ අපේ සනජ්ජයසූරිය මහත්මයා එතුමාගේ දුරකථනයේ ඉල්ලා සිටියා. ඔහු ඒ වෙලාවේ පෞද්ගලික හේතුවක් මත ඒ දුරකථනය දුන්නේ නැහැ. එතකොට ඒ දුරකථනය ඒ වෙලාවෙම දුන්නේ නැහැ කියන වරදට ඔහුට අවුරුදු 3කට තොරතුරු ලබා දීම නොකළා කියන එක උඩ අවුරුදු 3කට ඔහුගේ ක්‍රීඩාව ඔහුව ICC ගෙන් තහනම් කරා. ඔහුට තරඟ පාවා දීමකට කිසිම සාක්ෂියක් නැහැ. ඔහු තරඟ පාවා දීමකට සම්බන්ධයි කියලා. ඒ වගේම තරඟයක් වෙනස් කිරීම උත්සාහ කරතයි කියලා සාක්ෂියක් තිබුණා. නමුත් ඔහු non cooperation. ඒ කියන්නේ ඔහු ඒ පරීක්ෂණයට සහයෝග නොදුන්නා කියන මත ඉඳන් තමයි ඔහුට ඒ වරදකරු බවට පත් වුනේ. ඉතින් මේකෙදී අපි හිතනවා ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා ක්‍රීඩා අධ්‍යක්ෂකතුමාට බලය දීම සම්පූර්ණයෙන් මේක හොඳයි. නමුත් ඒ පරීක්ෂණය කරන්නේ මේ ඒකකයේ සියලුම ක්‍රීඩා වලට යටතේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා යටතේ නම් ඒ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ප්‍රධාන නියෝජිතයා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් එතන ලේකම්තුමාම යම්කිසි විදිහේ පරීක්ෂණයක් ආරම්භ කිරීම සහ ඔහු විසින්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නෛතිකභාවයක් පිළිබඳ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ මුදල් ගෙවීමේදී අර පොලිස්පතිතුමා ඒ කියන්නේ පොලිස්පතිතුමාට සාමාන්‍ය සම්ප්‍රදානුකූල ගෙවීම් ක්‍රමයක් තියෙනවා විශේෂ අවස්ථාවලදී. ඒකෙන් බැහැර වෙලා ඒ පොලිසිය නිලධාරීන්ට ඍජුව ගෙවීම් ක්‍රමයක් යෝජනා කළේ ඒ තමයි මේ ඇක්ට් එකෙන් එන්නේ. ඇක්ට් එකෙන් ආව මේ බලය එනවා. මම හිතන්නේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් නම් සවස අපිට පුළුවන් ඒ ගැන ඔබතුමාලට තීන්දුවක් ගන්න. ඒ වගේම මේකේ තියෙනවා subject to direction of the secretary of the sports කියලා තව කරුණු කිහිපයක්. ඒ සියලු කාරණාවලදී දකින්නේ ක්‍රීඩාවන් සියල්ලේ ප්‍රශ්නයක් ආව ඩිරෙක්ටර් ස්පෝර්ට්ස් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා ඉන්නවා. මෙතුමා සොයාබල්ලා මේ ඒකකයේ විසින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ඊළඟට එතන ඒ ක්‍රියාදාමයේදී ක්‍රීඩා ඇමතුමා ඉන්නේ ඒ ඒකකයට උඩින්, ඒ වගේම අධ්‍යක්ෂකතුමාට උඩින්. ක්‍රීඩා ඇමතුමාගේ අමාත්‍යංශ සියලුම පරිපාලන කටයුතු ප්‍රධානියා ඉන්න ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්. ඉතින් මේ සමස්ත ලේකිවිල්ල හදනකොට අපි දැක්කේ මට පේන දේ තමයි එය සාමාන්‍යයෙන් එංගලන්තයේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඒවයි තියෙන ඉන්කෝපරේටඩ් බොඩිස් නැත්නම් ආයතන තියෙන. ඒවා ආයතන ලියාපදිංචි කිරීමේ පනතට යටත්තු තියෙන. එතකොට දැන් ඒ වගේ ඒවයි CEO නැත්නම් ප්‍රධාන විධායක එහෙම නැත්නම් මැනේජින් ඩිරෙක්ටර් අධ්‍යක්ෂකතුමාට ඒ බලය තියෙනවා. එතකොට ඒයිට ක්‍රියාත්මක කිරීමට වඩා වෙනස් ස්වරූපයක් ලංකාවේ තියෙන නිසා මෙය ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් එයි කියලා අපි හිතනවා. මම මේ පනතේ ගෙනීම ගැන මේ ලංකාවේ ක්‍රීඩාවට තියෙන අපි අපකීර්තිය කිව්වොත් හොඳයි. විශ්වාසය පළුදුලා තිනවා. මේ තරඟ පාවා දෙනවා. ඒ වගේම තරඟවලදී අවසානයේන ප්‍රතිඵලය ජනතාව කිරී විශ්වාසයක් නැහැ මේ ක්‍රීඩකෙන් ඇත්තටම ක්‍රීඩා කරාද ඔවුන්ගේ අතපසු වීමකින් මැච් එක පැරදුනාද කියලා මැච් එක පැරදිච්ච ගමන් හිතනවා මේ මැච් එක පාවා දීලා කියලා. ඒක නිසා මේ වගේ නීති රීති ගෙනල්ලා විශ්වාසයක් තහවුරු කරන්න ස්වාධීන කමුටක් එහෙම නැත්නම් ඒකකයක් පත් කිරීමෙන් ක්‍රීඩාවේ කීර්ති නාමයට නැත්නම් එහි විශ්වාසනීයභාවයට විශාල රුකුලක් වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ මෙවැනි රෙගුලාස් එනමේ විශේෂම නීතියගේ පනතක් ගෙන එක හොඳයි. හැබැයි මේක ක්‍රීඩා අමාත්‍යතුමා කියන අමාත්‍යවරයාගේ යටතේ තියෙන එකේ යම්කිසි පරතරයක් තියාගත යුතුයි ඉදිරියේදී. නැත්තම් පෞද්ගලිකව යම්කිසි ක්‍රීඩකයෙක් හෝ නිලධාරියෙක් ඒක හොකී වෙන්න පුළුවන්, ෆුට්බෝල් වෙන්න පුළුවන්, රග වෙන්න පුළුවන්. ඒ ආයතනවල තත්ත්වයේ ස්වરૂපය මං හිතන්නේ මත මේ ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් එන්න පුළුවන්. මේකේ දැන් අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ උත්සාහ ගන්නවා කියන්න මේ පනත ගේනවට අපි විරුද්ධයි. මේ පනත ගේනවට විරුද්ධ නැහැ. මේ පනත ගේන එකට එකඟයි. මේකේ ඇමතිස්සෙම උත්සාහ ගත්තා මේ මගේ ක්‍රීඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යම්කිසි මූල්‍යමය අක්‍රමිතාවයක් හෝ එහෙම නැත්නම් තරඟ පාවා දීමක් පිළිබඳව මම කියන්න ඕනේ මට නම් කිසිම චෝදනාවක් එහෙම නැත්නම් පරීක්ෂණයක් මට මූලික අක්‍රමිතාවයක් හෝ තරඟ පාවා දීමක් පිළිබඳව මට නැහැ. හැබැයි මේක ලෝකේ පුරාම ආපු අවස්ථාවල මම කලිනුත් කියලා තිනවා මේ පාර්ලිමේන්තුවේ මගේ පෞලේ උදුවේගේ සම්බන්ධතාවයක් තිබිච්ච නිසා ඒ අයගේ සම්බන්ධතාවය මුල් කරගෙන මට මඩ ගහන්න එපා කිව්වා. දැන් මට මේ ව්‍යාපාරවල සම්බන්ධයක් නැහැ. හැබැයි මේ ව්‍යාපාරවල සම්බන්ධතාවයක් තීම බව කියේම ගමන් ඒ කියන්න හදන්නේ ඒ කියන අය කියන්න හදන්නේ මට තිනව ගමන් ක්‍රීඩකයන්ට පහරක් ඇති වෙනවා. ඒ කියන්නේ
සමාජයේ ජනතාව අතර අවිශ්වාසයක් ගොඩ නැගෙනවා තරංගපාවා දීම පිළිබඳව මොකක් හරි සම්බන්ධයක් වුණා. ඉතින් අපි ඒක දැක්කා සූර්යාව තරංගයකදී තරංගේ පාවා දුන්නා කියලා හිටපු ක්‍රීඩක මම හිතන්නේ ප්‍රමෝද වික්‍රමසිංහ මහත්තයා පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ලට පස්සේ හිටපු කැප්ටන් නායකයා ඇන්ජලෝ මැතිව්ස් මහත්මයව පරීක්ෂණ තුනක් ඇති කරා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇන්ටි කරප්ෂන් යුනිටේගේ ICC එකේ ඒ වගේම FCID එකේ ඒ වගේම ඌට තව පරීක්ෂණයක් ඇති වුණා. ඒක ආවේ මේ බදු සම්බන්ධ. ඉතින් ඒකෙන් සොයලා බැලුවම අවුරුදු දෙකක් විතර පරීක්ෂණ තුනක් හතරක් කරා කිසි විටක ඔහු තරඟ පාවා දුන්නා කියලා සම්බන්ධයක් කිසිම තැනක තිබුණේ නැහැ. ඉතින් අපි මේවැනි පරීක්ෂණ කරගෙන යනකොට අපේ ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙන එක සොයලා බලලා දඬුවම් කිරීම ඉතාම හොඳයි. හැබැයි මතවාදාත්මකව ඒ අයව අපි මානසික තත්ත්වෙ වැට්ටුවොත් ඒක දේශපාලන වශයෙන් ඉලක්ක කරගෙන පහර ගහන්න උත්සාහ ගත්තම අන්තිමට ඒකෙන් ප්‍රශ්න ඇති වෙන්නේ ක්‍රීඩාවට ක්‍රීඩාවේ සිටින ක්‍රීඩකයින්ට. මම මඩ පිළිබඳව ප්‍රකාශ කරන කරුණු වලට උත්තර දෙන්න පාර්ලිමේන්තුව තුල බලාපොරොත්තු වෙනවා. නමුත් අර ලියකියවිල්ලක් ඉදිරිපත් කරපු නිසා ඩෙස්මන් ෆොනාන්ඩු මහත්මයා මට ඒ ලියකියවිලි පිටපතක් තාම ලැබුණේ නැහැ. මං ඉල්ලුවා ඒ අවස්ථාවේ මම නැවතත් කියනවා මෙවැනි නීතියක් තිබුණ නැති නිසා ඒ පරීක්ෂණයේ ඉස්සරහට ගෙනියන්න බෑ. මොකද ඒක ප්‍රිලිමිනරි ෆයින්ඩින් එකක්, එහෙම නැත්නම් ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් එකක්. ඒකෙදි නෛතිකතාවයේ උඩ මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න බැරි නිසා අපිට ඒ පරීක්ෂණයේ අත්හිටවලා ඒ ක්‍රීඩකයින්ට පිළිබඳව ඉදිරියට යෑමට අපිට පුළුවන් කමක් ක්‍රිකට් පාලක මණ්ඩලෙ තිබුණේ. ඉතින් මම හිතනවා මේ වෙලාවේ
හරි ගරුව රජුන රජ මැතිතුමා පොයින්ට් බෝඩ් අපි කරුණ පැහැදිලි කරන්න ඕන
කතා කරන්නේ ගරු කතා නායකතුමනේ ඒක පරීක්ෂණ ඉවර කරා මට ළඟ තියෙන මම මේ සභාගත කරලා තියෙනවා
අනන්තවත්
මේවා මේ හැන්සාඩ් එකට දාන්න මේ ටීවී එකට යවන්න කරන්නේ මේගොල්ලෝ ඔය සූර්යාව මැච් එක ගැන කතා කරා ඔය සූර්යාව තරංගයේ පරීක්ෂණයක් කරලා තියෙනවා පරීක්ෂණේ කරලා තියෙන මෙතුමා ඩ්‍රෙසින් රූම් එකට ගියාට පස්සේ එන්නේ වෙච්ච දේවල් ඕන නම් අතරින් අහගත්තා යකේ මෙතුමා ගිහින් කතා කරාට පස්සේ තමයි තරඟ වෙනස් වෙලා තියෙන්නේ ඒක ගැන හොයන්න ඕනේ
නෑ නෑ බෝ තුජි ඔබට විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා
මට තව කතිකයන් දෙන්නේක වෙලාව තියෙනවා ගරු කතා නායකතුමා
වෙන කතිකයෝ නෑ
ඇයි අපේ දැන් ශිරාණි
නේ ගොල් නෑ හා ඒක අනිත් බිල් එක ගැන අනික් ගැන
ආ ඒකෙදී ආයේ මං ගන්න මේක
ඒක ගැන
බඩේ
දැන් මේක තා විනාඩි 3යි
හරි කෙසේ වෙතත් මම පැහැදිලිව කියන්න ඕනේ මේ වගේ මඩ නෙමේ මම ක්‍රිකට් පාලකේ සභාපතිතුමා හැටියට තරඟයක් කදී වැස්ස වෙලා මැච් එකක් නැවතුම මම මේ ක්‍රීඩාංගණයේ තියා කියලා දැන් මේ තරඟේ පාවා දුන්නා මේ ඕක තමයි කරේ ඇන්ජලෝ මැතිව්ස් මැච් එක පාවා දුන්නා කියලා ඒ මිනිහාව විනාශ කරා ඒ මිනිහාගේ කාඩ් මොකද අපි හොඳටම දැක්කා ලෝක කුසලාන්ට යන්න තුන් වරිවයුවේ ක්‍රීඩකයෙක් හැදීගෙන ආවා සමහර අය දන්නවා කාට ගැහුවමද කණ්ඩායම වැටෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඇන්ජලෝට ගැහුව ගමන් අපි අර හදාගෙන ආපු ඔස්ට්‍රේලියාවට 3.1 ගාලා හදාගෙන ආපේ කඩන් වැට. ඉතින් අපිට ගහන්න අපි දේශපාලනය කරනවා අපිට මේකට මුණ දෙන්න පුළුවන්. මේ මට ගහන ගමන් ගිහිල්ලා වැදුනේ ක්‍රිකට් ක්‍රීඩාවට. ක්‍රීඩකයින්ට. ඒ නිසා අපි මේ තේරුම් ගන්න ඕන එකම පුද්ගලයායි මුළු ලංකාවෙම මේ ගැන කතා කරන්නේ එක පුද්ගලයා. වෙන කවුරුත් ඇවිල්ලා මේ ගැන කතා කරන්නේ නැහැ. මොකද තමන්ගේ තියෙන අඩුපාඩුකම් වහගන්න තමන්ගේ හැම ආයතනයක්ම විනාශ කරා හැම ආයතනයක් විනාශ කරලා ඉතින් තමයි මේ ඒ හිටපු වරාය ගත්තොත් ඒ වරාය සම්පූර්ණ තොරතුරු ඇවිල්ලා මහින්ද මහත්තයා මේ අපේ විපක්ෂයට දුන්නා මෙන්න මේක තමයි මේ ආණ්ඩුව කරන්න යන්නේ ඊට පස්සේ ගියා පෙට්‍රෝලියම් එක ස්පොට් පර්චේසින් කරා කළ දැන් මිලියන 800ක අජල මල්ලට යනවා පරීක්ෂණ ඒ හොරගම අපි හිටින්ද බලා ගන්නවා ඊළඟට දැන් මේ වගේ තමන්ගේ ජාතික වශයෙන් කර විනාශ නාස්ති වහගන්න කොයි හරි ඇඟිල්ලක් හොයාගෙන යනවා කොයි හරි කුණු හොයාගෙන අපිට උවට වෙලාවක් නැහැ දැන් මේ වෛරයෙන් ඉන්නේ කෙනා ඒ වෛරයෙන් මේක විසඳගනි ගරු කතානායකතුමනි මේ ගෙනල්ලා තියෙන වෙනස් නැත්තම් පනතට අපි සහයෝගය දක්වනවා හැබැයි මේ ගෙනත් තියෙන පනතේ යම් යම් කරුණු ක්‍රියාත්මක කරන්න කියන විශාල ප්‍රායෝගික ගැටලු වෙනවා ඒ නිසා ක්‍රීඩාවතුමා කවුරු හෝ ආව කෙනෙක්ට අසීමිත බලයක් එනවා තමන්ට කැමති අයගේ පරීක්ෂණ කරන්නත් අකමැති අයගේ නොකර ඉන්න. ඒ ස්වාධීනත්වය මේ පනතෙන් නැහැ.
මගේ කරුණ ඉදිරිපත් කරේ ඇමතුමාට ඒ ගැන. කරුණාකල ඒ ගැන ක්‍රියාත්මක වෙන්න කීමේ මම නිහඬ.
කොමි සුජී කර්මන්තුමා. ගරු සභානායකතුමා වෙන ආණ්ඩු පක්ෂයේ කතුකේ නැද්ද?
That's all I think.
හොඳයි. හොඳයි. ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැරදුකම් පළත් කරන පද දෙවැනි වැඩ කීම සභාවේ එක්කද? කාර්ක සභාව. ගරු තිරංග සමාජපාල මෙතුමනි, බුදුමා විසින් ඉදිරිපත් කොට ඇති සංශෝධන සංසුන ආකාරය ඉදිරිපත් කොට නොමැති බැවින් එක් එක් වගන්ති යටතේ අවධාවිමිකුට අවස්ථාවක් නොමැති බව දැන්වනු කැමැත්තෙමි. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි විලක්වීමේ පරංකේතු පත පරේණ වගන්තිය සභාව එක්කද? දෙවෙනි වගන්තිය
අයි.
තුන්වෙනි වගන්තිය
අයි.
හතරවෙනි වගන්තිය
අයි.
පස්වෙනි වගන්තිය
අයි.
හයවෙනි වගන්තිය
අයි.
හත්වෙනි වගන්තිය
අයි.
අටවෙනි වගන්තිය
අයි.
නවවෙනි වගන්තිය
අයි.
දහවෙනි වගන්තිය
අයි.
එකොළොස්වෙනි වගන්තිය
අයි.
දොළොස්වෙනි වගන්තිය
අයි.
දහතුන්වෙනි වගන්තිය
අයි.
දහතරවෙනි වගන්තිය
අයි.
පහළොස්වෙනි වගන්තිය
අයි.
දහසවෙනි වගන්තිය
අයි.
දහහත්වෙනි වගන්තිය
අයි.
දහහතරවෙනි වගන්තිය
අයි.
දහනවෙනි වගන්තිය
අයි.
විසිවෙනි වගන්තිය
අයි.
විසිඑක්වෙනි වගන්තිය
අයි.
විසිදෙවෙනි වැනි වගන්තිය
අයි.
විසිතුන්වෙනි වැනි වගන්තිය
අයි.
විසිහත්වෙනි වගන්තිය
අයි.
විසිපස්වෙනි වගන්තිය
අයි.
විසිහයවෙනි වගන්තිය
අයි.
විසිහත්වෙනි වගන්තිය
අයි.
විසිඅටවෙනි වගන්තිය
අයි.
විසිනවෙනි වගන්තිය
අයි.
තිවෙනි වගන්තිය
අයි.
තිස්එක වගන්තිය
අයි.
තිස්දෙවෙනි වගන්තිය
අයි.
තිස්තුන වගන්තිය
අයි.
තිස්හත්වෙනි වගන්තිය
අයි.
තිස්පහ වගන්තිය
අයි.
තිස්හයවෙනි වගන්තිය
අයි.
තිස්හත්වෙනි වගන්තිය
අයි.
තිස්අටවෙනි වගන්තිය
අයි.
තිස්නවෙනි වගන්තිය
අයි.
හතවෙනි වගන්තිය
අයි.
හතළිස්වෙනි වගන්තිය. ප්‍රඥා වගන්තිය සභාවෙක්ගද? නාමය සභාවෙක්ගද?
අයි.
සභාවේ අදස්වේ කිරම්පත කාර්ක සභාවේ සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැන්වෙනි කැමැත්තෙමි. තුන්වර කියෙම ගරු අමාත්‍යතුමා
ප්‍රොපෝස් තුන්වෙනි කියේ
මම ඉදිරිපත් කරනවා.
තුන්වෙනි අරතම ඉදිරිපත් කරනවා. සභාවේ ගද
අය
කීඩා වලට සම්බන්ධ වැරදි වැරක් මේ පණක් කිරපන් තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැන්වනු කැමැත්තෙමි. Item 2. Gaur Sabhanayak Tuma.
I move item 2, sir.
Jatika Navatpadana Niyojyanayatane Panatkenumpata Devinayar Kirima. Obudu Maha Idripat Karno?
Mang Idripat Karno.
Onde?
So we can, if there is no debate, we can pass it.
ඉන්න පොඩ්ඩක් ගරු සභානායකතුමා අපිට මූලාසන මණ්ඩලයේ කෙනෙක් යෝජනා කරන්න වෙයි. ඕඩර් ප්ලීස්. හොඳයි.
අශෝක.
ගරු අශෝක් මහත්මයා.
Honorable Susil Premajayanth, you can speak. Aru Mulasana Ruda Sabhapatitumani, Jatika Navatpadana Niyojyayatane Kalochita Panatak Hetamama Dakinawa. Mokada Vidya Takshanaha Pareshana Vishebara Amathyavare Hatiyata Vasara Thunak Pamana Thibunu Kosti Ayatane Committee on Science, Technology and Innovation Kina Committee ඊට වඩා බලයක් තිබෙන නවෝත්පාදන පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන ආයතනය බවට එහෙම නැත්නම් නැස්තිකා බවට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ටික කළා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා ඒකේ නීතිපති නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එහි නිර්දේශ පවා ලැබුණ අවස්ථාවක තියෙනකොට තමයි මම ඒ අමාත්‍යංශයෙන් ඉවත් වුණේ කොහොමුණත් ඒ පනත් කෙටුම්පත තව ඉදිරියට යාමක් හැට මම දකිනවා බොහෝ වෙලාට ඒ පනත් කෙටුම්පතේ තිබුණු කරුණු තමයි ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනය වශයෙන් මේ පනත් කෙටුම්පත අද හඳුන්වලා දීලා තියෙන්නේ ගරු මුලාසනනුරුද සභාපතිතුමනි මෙහි පරමාර්ථය හැටියට තිබෙන කරුණු සමාජීය විද්‍යා තාක්ෂණ ආරක්ෂණ හා පරිසරික නවෝත්පාදන සේවා ප්‍රවර්ධනය කිරීම ඇතුළු අරමුණු හයක් මෙහි සඳහන් කළා තියෙනවා මම හිතන්නේ අද දේශපාලන වේදිකාවේ බව බොහෝ වෙලාට කතා වෙන්නේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නම් නවෝත්පාදන අවශ්‍යයි ඒ නවෝත්පාදන මගින් අපේ ස්වභාවික සම්පත් අපේ මානව සම්පත සම්බන්ධී කරගෙන අගේ එකතු කළා උපයා ගන්නා වූ විදේශ විනිමය තුලින් තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ අපේ රටේ තිබෙන්නා වූ ආනයන අපනයන තිබෙන්නා වූ පරතරය වෙළඳ පරතරය පියවාගෙන ගෙවුම් ශේෂය අඩු කරගෙන රුපියල ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ දැන් මේ සඳහා දැනට තිබෙන ආයතනය කොමිෂන් සභාව ඒක 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම හැටියට තමයි ඒක තියෙන්නේ. ඒකට තිබෙන්නේ සීමිත කාර්යභාරයක්. 1979 වෙනි ඈත කාලේ ඒ කොමිසම ප්‍රමාණවත් වුණාට අද නවෝත්පාදන හඳුන්වා දෙමින් ඉදිරියට යන නම් ඊට වඩා ශක්තිමත් වූ ආයතනයක අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය තමයි මේ පනතෙන් සපුරාලීම් සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළා තිබෙන්නේ. දැන් මේදී දැන් නවෝත්පාදනයේදී බාධක හඳුනා ගැනීම. මම දකින හැට තියෙන එක බාධාවක් තමයි නවෝත්පාදන ඇති කිරීම සඳහා වූ පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය විද්‍යා තාක්ෂණ කටයුතු පර්යේෂණ අමාත්‍යාංශය ඇතුළු මේ සීලු ආයතන වලින් වර්ෂයකට වැය වෙන මුදල අපේ GDP එකෙන් 0.11යි. නවෝත්පාදන හඳුන්වා දුන්න පර්යේෂණ කරපු ලෝකයේ දියුණු රටවල් GDP එකෙන් අඩුම ගන්න 2%කට වැඩි ප්‍රමාණයක් වැය කරනවා. දැන් ඊශ්‍රායලයේ වගේ රටවල් 3%කට වැඩි දකුණු කොරියාව, ජපානය මේ වගේ රටවල් GDP එකෙන් විශාල මුදලක් වැය කරනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනත් බටහිර රටවල් ගත්තොත් ඒවැය පෞද්ගලික අංශයෙන් තමයි පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා මුදල් තම් ප්‍රාග්ධනය යොදවන්නේ. ඒකට හේතුව ඒ රටවල් අතර තිබෙන වෙළඳපළ ක්‍රමය තුල නව නිෂ්පාදන ඇති කළේ නැත්නම් ඒ සමාගම් ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒව වැඩි දියුණු කරමින් ඉදිරියට යා යුතු වෙන නිසා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පර්යේෂණ සහ සංවර්ධන අංශයට ඕනෑම පෞද්ගලික සමාගමක් එවැනි දියුණු රටවල් වල විශාල මුදලක් වෙන් කරනවා. හැබැයි අපේ රටේ ඒ කිරීම සඳහා අපේ රටේ පෞද්ගලික අංශයේ ශක්තිමත් නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ ඒ මට්ටමට එන තාක් කල් රජයට සිද්ධ වෙනවා මේ සඳහා මැදිහත් වෙලා පර්යේෂණ සඳහා නවෝත්පාදන සඳහා ප්‍රාග්ධනය යොදවලා එක්තරා මට්ටමක් දක්වා මේක ගෙනෙන්න. දැන් මේකට හොඳම උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිලා ඉන්න කාලේදී මහාචාර්ය තිස්සවිතාරණ මහත්මයාගේ යෝජනාවක් අනුව ස්ට්‍රික්ට් ආයතනය අපි පිටිපන පිහිටෙව්වා. නැනෝ තාක්ෂණ පිළිබඳ පර්යේෂණ කරන ආයතනය. ඒක අපි තව ඉදිරියට ගිහින් දැන් දෙවැනි අදියරත් පටන් අරගෙන තියෙනවා. එතකොට මේ ආයතනය ආරම්භ කරන අවස්ථාවේදී නැනෝ තාක්ෂණය පිළිබඳව ලෝකේ ඉනොවේෂන්ස් කළා සොයා ගැනීම් කළා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. ඒ තුලින් තමයි නැනෝ තාක්ෂණය තුලින් තමයි ග්‍රැෆයිට් ග්‍රැෆීන් ඉල්මනයිට් ටයිටේනියම් ඩයොක්සයිඩ් ඊළඟට අපේ තිරිවා නැත්නම් ක්වාන්ට්ස් ඒක යොදා ගැනීම ඊළඟට කුරුඳු වලින් කොහොමද රුධිරයේ සීනි ප්‍රමාණය කලවණ පාලනය කරන්නේ මෙවැනි පරීක්ෂණ ගණනාවක් කෘෂිකර්මයට අවශ්‍ය වන්නා වූ නැනෝ ෆර්ටිලයිසර් නැනෝ පොහොර නිෂ්පාදක පර්යේෂණ කළා මේ වෙනකොට සමන්තුරේ ඒ ප්‍රදේශවල පර්යේෂණ කළා අවසන් කළා තියෙනවා. ඒ නිසා මේ ආකාරයට ඉමර්ජින් ටෙක්නොලොජිස් නැගින තාක්ෂණය ජීව තාක්ෂණය නැනෝ තාක්ෂණය ජාන තාක්ෂණය මේ සියල්ල අරගෙන තමයි අද ලෝකයේ ඉදිරියට යන්නේ. ඒ නිසා එදා දුර දක්නා නුවණින් යුතුව දා රාජපක්ෂ ආණ්ඩුව නැනෝ තාක්ෂණ විද්‍යාගාරය ආරම්භ කළා. දැන් එතන ඉන්නවා ඒ පිළිබඳව ආචාර්ය උපාධි ලැබපු විදේශ රටවල තරුණ තරුණියන් 28 දෙනෙක්. අපි තව ඉදිරියට ගෙනියන්න පශ්චාත් උපාධි ආයතනයක් උත්තේකට සම්බන්ධ කළා. ඉදිරියට ගෙන යන්නේ. මේකෙන් අපි පැහැදිලි කරන්නේ මෙහි තිබෙනා වූ වැදගත්කම. මේ වැදගත්කම දා රාජපක්ෂ ආණ්ඩුව තේරුම් අරන් තිබුණා. ඊළඟට මම සඳහන් කරගන්න ඕනේ දැන් මෙතෙන්ට යනකොට සමස්ත අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනේ. දැන් අද දැන් අවුරුදු 15කට කලින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරි, මැතමැටික්ස්, STEM education ආරම්භ වෙලා අද ඉදිරියට යනවා. හැබැයි අපේ රටේ තාම සූදානමක්වත් ඒතරට නැහැ. ඒක නිසා තමයි අපි මේ වැඩපිළිවෙල අපේ රටට ගැලපෙන ආකාරයට STEM education එක දැන් STEM plus A නෝ arts ඒකත් එකතු වෙලා. ඉතින් පෙර පාසල් අවදි ඉඳලා මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ innovators නවෝත්පාදකයින් පර්යේෂකයින් බිහි කරගන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත්. දැන් මේකේ දැනට ඉන්න අය මේකට හුරු කිරීම සඳහා මම මේ විෂය භාරව ඉන්නකොට අපි පටන් ගත්තා innovation lab නවෝත්පාදන පර්යේෂණාගාරය. මේකට UNDP එකේ සහයෝගය ලැබුණා. ඒ අනුව කොළඹ බෞද්ධාලෝක මාවතට ආසන්නයේ තියෙන ITI ආයතනයේ එක පරිශ්‍රයක් අපි අරගෙන ඒකට ප්‍රතිපාදන වෙන් කළා. innovation lab එක පටන් ගත්තා අපි. මේවා තව වේගෙන් වර්ධනය කළ යුතු ක්ෂේත්‍රයක්. ජෛව තාක්ෂණ විද්‍යාගාරයේ සියලු කටයුතු කළා ආරම්භ කරන්න හැදුවා ප්‍රතිපාදන නැති නිසා කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා ජාන තාක්ෂණයේ පිළිබඳව අද සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල් වල පර්යේෂණාගාරවලට යවලා තමයි ඒවා සමහර ඒවා ගෙන්න ගන්න වෙන්නේ. එහෙම කරන්න බෑ. දැන් අපේ රටේ ජනගහනය මිලියන 22ක්. ජනගහනයේ ප්‍රමාණයට සරලන පර්යේෂකයෝ අපේ රටේ ඉන්න ඕනේ 22000ක්. හැබැයි අද අපේ රටේ ඉන්නේ සියලුම ක්ෂේත්‍රවල පර්යේෂකයන් 5200ක පමණ ප්‍රමාණයක්. මේන් 2000කට අඩු ප්‍රමාණයක් තමයි ඇප්ලයිඩ් රිසර්ච්, ව්‍යවහාරික පර්යේෂණයන් වල අද යෙදෙන්නේ. අනිත් බොහෝ දෙනෙක් යෙදෙන්නේ ෆන්ඩමෙන්ටල් රිසර්ච්, මූලික අධ්‍යයනයන් පිළිබඳව. ඒ නිසා දැන් අද ගත්තොත් එහෙම දකුණු කොරියාව එක ප්‍රොඩක්ට් එකයි Samsung. Samsung ටෙලිවිෂන් එක, සෙල් එක මොනවාද නැත්තේ? ඊළඟ ජෙනරේෂන් එකටත් ගිහිල්ලා ඉවරයි. බලන්න කොයිතරම් වේගෙන් යනවද? දකුණු කොරියාව සියලු ලෝකයේ රටවල් අභිබවා ගිහිල්ලා ඒගොල්ලන්ගේ GDP එකෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා මේ ප්‍රොඩක්ෂන්ස් වලින්. අන්න ඒව තමයි ඉනොවේෂන්ස්. හැබැයි මේක කරන්න පර්යේෂකින්ට ප්‍රතිපාදන අපේ රටේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා පරිසරය සකස් වෙලා නැහැ. ඒ නිසා රජයට සිද්ධ වෙනවා ප්‍රාග්ධනයේ යොදවලා මේවා ඉදිරියට ගෙනියන්න. ඒ තුලින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ නවෝත්පාදන පිළිබඳව ඉදිරියට ගෙනහිල්ලා ඒ පිළිබඳව ප්‍රතිපාදන වෙන් කළා හිටන් අපේ රටේ ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන. දැන් අපි මෙතන ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අපේ රටේ ඛනිජ ද්‍රව්‍ය, අපේ රටේ ඛනිජ ද්‍රව්‍ය මම හිතන්නේ මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුව ඇතුලේ තොදයි අද අන්තිම දවසින්ද හොදයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම එකතු වෙලා මම හිතන්නේ පොඩි රැස්වීමක් තියෙනවා. ඒක හොඳයි. මොකද එළිය රැස්වීම තිබ්බට සෙනග නැහැ. ඒක ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ හැරි ඔහම තියෙන එක හොඳයි රැස්වීම. දැන් අපි මෙහි කතා කරනවා එතන රැස්වීමක් තියෙනවා. ওই විදිහට තමයි එළියෙත් තින්නේ. ඉතින් මම ඒක කියන්න සිද්ධ වුණේ මොකද අපේ කතාවට නෙමෙයි අවධානය යොමු වෙන්නේ ඇමතිවරුන්ගේ. ඒගොල්ලන්ගේ රැස්වීමක් මේක ඇතුලේ. කරුණාකරලා ඔය හතර පහ දිනක් ගිහිලා එළිය තියන්න අඩුම ගාන 500ක්වත් හොයාගන්න පුළුවන් වෙයි එතකොට. දැන් මුලස්සර උඩ මන්ත්‍රීතුමනි මේක තමයි අපේ රටට වෙලා තින්නේ. නවෝත්පාදන පනත ගේනවා. පනත අපි අදහස් ප්‍රකාශ කරලා කරුණු ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුව ඇතුලේ කුඩා රැස්වීමක් කරන ආණ්ඩු පක්ෂය. මෙන්න රටට වෙලා තින දේ. මේක වෙනස් විය යුතු නැද්ද 16 වෙනිදාට? මේක වෙනස් විය යුතුයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ මීට වඩා දායකත්වයක් අරගෙන රටට වැදගත් දෙයක් කියන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? රටේ ජනතාව අතර සමාජගත වෙනවා. මේ 225ම වැඩක් නැහැ. ඒ නිසා තමයි 225න් කෙනෙක් නොවන වෙනත් තොරතුරු තාක්ෂණි පිළිබඳ දැනුමක් තියෙන, දැක්මක් තියෙන, වැඩපිළිවෙලක් තියෙන කෙනෙක්ව අපි ඉදිරිපත් කළේ අපේ ජනාධිපති අපේක්ෂක හැට මෙන්න මේ නිසා තමයි. දැන් මම මේ නවෝත්පාදයෙන් කතා කරන්නේ ඩිජිටල් තාක්ෂණය. දැන් අවුරුදු 4-5ක් බැලි වුණානේ මේක කරන්නේ. පුළුවන් වුණා. අද ලෝකේ වියට්නාමේ, බංග්ලාදේශේ මේ රටවල් සියල්ල අපු පසු කරගෙන ගිහිල්ලා. අපි පසු කරගෙන ගිහිල්ලා. දැන් අපි කොතනද ඉන්නේ? ලෝකේ රටවල් අතර තරඟයට මුහුණ දෙන්න නම් විද්‍යාව තාක්ෂණ පරිශයන් වලට රජයේ මැදිහත් වෙලා ප්‍රාග්ධන යොදවලා අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රතිසංස්කරණයකට ගිහිල්ලා සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා යන්න පුළුවන් නායකත්වයක් රටට ඕන කරලා තිනෝ. ඒ වටා තමයි ජනතාව ගොනු කරන්න ඕනේ කුමන දේශපාලන පක්ෂේ වුණත්. එහෙම නැතුම මේක දෙනවා මේක දෙනවා දීම හරියන්නේ නැහැ. එහෙමනම් දෙන්න ප්‍රතිපාදන පරිශයකට පරිශන කරන්න. කො විශ්වවිද්‍යාලයට ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන දෙලා තින්නේ විද්‍යා තාක්ෂණ පරිශන අමාත්‍යංශයට. ජාත්‍යන්තර සමුලුවක් තියන්න මුදල් නැහැ. මම ඉන්නකොට සමුළු 9ක් තිබ්බා ප්‍රතිපාදන වෙන් කළා දීලා. ඒ නිසා නවෝත්පාදන පනත ගේන එක හොඳයි. හැබැයි මෙහි අරමුණු සාක්ෂාත් කරගන්න නම් පෞද්ගලිකාංශයේ ශක්තිමත් නැති නිසා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට, ඉනොවේෂන්ස් වලට පරිශන කරන්න අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සහ තාක්ෂණය දෙන්න ඕනේ. ලාංකීය විද්‍යාඥයෝ දහස් ගණනක් පිටරට ඉන්නෝ මෙහෙට ඇවිල්ලා අපිට සහයෝගය දෙන්න. මම ගෙනාවා ඒ වගේ විද්‍යාඥයෝ එකවර ගෙනල්ලා ඒගොල්ලෝගේ සහයෝගය ගන්න කටයුතු කළා. ඒක නිසා මේ පනත ඉස්සරහට යන්න නම් අපි දැනගන්න ඕනේ ඒ විද්‍යාඥයන්ව ගේන්න අවුරුදු 2-3ක් මෙහි ඇවිල්ලා සේවය කරන අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා මේකට අවශ්‍ය විද්වතුන් අවශ්‍ය වෙන්නේ මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න. වෘත්තිකයන් අවශ්‍යයි, විද්වතුන් අවශ්‍යයි, විද්‍යාඥයෝ අවශ්‍යයි. ඒ සියලු දෙනා එකතු කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපේ ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන් රටගෙන යන්න නොදී ප්‍රතිපත්තිය සකස් කළා, මිනරල් පොලිසිය එකක් හදලා ඒක අගේ එකතු කිරීම සඳහා මේ රට තුල කටයුතු කරන්න ඕනේ. සාම්ප්‍රදායික අපනයනයන්ගෙන් අපේ ශ්‍රමිකයෝ රට යවලා, අපේ ගාමන්ස් රට යවලා තව දුරටත් විදේශ විනිමය උපයා ගන්න පුළුවන් කාලෙක නෙමෙයි අපි ඉන්නේ. මොකද අපේ ඕනෑම නිෂ්පාදනයකට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රශ්නේ තමයි විදුලි ඒකකයක තියෙන මිල. රුපියල් 23.726ක් වෙනවා සාමාන්‍ය මිල. රුපියල් 30 ගන්නටත් ගන්න වෙනව සමහර අවස්ථාවල. ජල විදුලිය, පුනර්ජනනීය බලශක්තිය, පරිසරය රැකගනිමින් යන්න පුළුවන් තාක්ෂණය දිනු කළා අඩු ඒකක පිරිවැයකට අද නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලම මේ නවෝත්පාදනයට අයිති වෙනවා. කාලය තව තියෙනවද? දැන් ඒ නිසා මුලාසම උඩ මන්ත්‍රීතුමනි මේ ඉදිරිපත් කළා තියෙන පනත දැන් මෙතන ඊළඟ ප්‍රශ්නේ. දැන් මුදල් අමාත්‍යංශයට අපි යෝජනා ඇරියාම නවෝත්පාදන වලට පරිශ්‍රණ වලට මුදල් වෙන් කරන්න එතන කවුරුත් නැහැ. මේ ක්ෂේත්‍රය පිළිබඳව විද්වතු ආර්ථික විද්‍යාඥයෝ තමයි මුදල් වෙන් කරන්නේ. හා විද්‍යා තාක්ෂණ පරිශ්‍රණ අමාත්‍යංශයට මිලියන 300යි. ආ මිලියන 300 මොකද්ද කරන්න පුළුවන්? එක ජාත්‍ය එක සමුලුවක් තියන්න විශ්වවිද්‍යාලයකට අඩුම ගාන මිලියන 15ක් 20ක් යනවා. ඒ ඇයට මුදල් නැහැ. එතන තමයි විද්වතුන් එක රාශි වෙන්නේ. දින දෙකක තුනක වැඩමුළු තීලා යම් සොයා ගැනීම කළා. ඒව රටට ගෙනියන්න ක්‍රමයක් නැහැ. ඊළඟ කාරණය තමයි මුදල් ප්‍රාග්ධනය දෙන්න ඕනේ ඉනොවේටර්ස්ට. නවෝත්පාදනය කරන අයට ප්‍රාග්ධනය දෙන්න ෆන්ඩ් එකක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට යන්න බෑ. අපි ජිනීව වලට ගිහිල්ලා මේ රන් කුසලාන ගත්තා, ගෝල්ඩ් මෙඩල්ස් ගත්තා. අපේ දරුවෝ සමහර වෙලාවට සමහර ඉනොවේටර්ස්ලා හොඳ නිෂ්පාදන ඉදිරිපත් කළා. හැබැයි අපි වාර්ෂිකව සම්මානයක් දීලා එතනින් කතාව ඉවරයි. ප්‍රාග්ධනය නැහැ එතනින් ඉස්සරහට යන්න. ඒ නිසා ඒකට වෙනම ෆන්ඩ් එකක් හදන්න ඕනේ. ඉතින් රට ඉදිරියට ගෙනියන්න නම් ඛනිජ අපේ ස්වභාවික සම්පත් පිළිබඳව ප්‍රතිපත්තිය ඉස්සෙල්ලා ඇති කරන්න ඕනේ. ඒව ඒ ආකාරයෙන් රට ගෙනියන්න නොදී රට තුළට ටෙක්නිකල් නෝහව් එක ගෙනල්ලා රට තුළ ඒවා වැලියු ඇඩ් කළා, අගේ එකතු කළා, විශාල විදේශ විනිමයක් ගන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ රටවල අද සිද්ධ වෙන්නේ. හැබැයි අපේ රටේ වෙන්නේ තීන හැම එකම විකුණනවා. හම්බන්තොට විකුණනවා, මත්තල විකුණන්න ලෑස්ති, තෙල් ටැංකි ටික විකුණනවා, පුළුවන් නම් ත්‍රිකුණාමලෙත් විකුණනවා. මෙහෙම විකුණලා හිටන් අන්තිමට රටේ ජනතාවත් විකුණලා තමයි ආණ්ඩු ගෙනියන්න හදන්නේ. ඉතින් මේක අපි වෙනස් කරන්න ඕනේ. අද රටේ ඉන්න සම්පත් දායකයෝ පිටරට ගිහිල්ලා ඉන්නෝ. ඇයි එන්නේ නැත්තේ? එන්න මෙහි අවස්ථා නැහැ. ආ ඒ මඩ ගහපු ඒවා ඔ සිංගප්පූරුවේ ඉන්න අර්ජුන මහේන්ද්‍රන් මෙහි බැංකුව හොරගම් කළා එහෙ ගිහිල්ලා අර අර ඔ කරුණාකරලා වාඩි වෙන්න මගේ කතාව සිංගප්පූරුවේ කවුරු කියේ නැහැ සිංගප්පූරුවත් එක්ක මේ කරුණාකරලා වාඩි වෙන්න මේ මගේ කතාවට බාධා කරන්න එපා සිංගප්පූරුවත් එක්ක තෙල් ගන්න දෙනු කලේ නැහැ ලංකාව තමුන්නාසේ දැන් නැත්තම් කට වහගන්න ඔව් සිංගප්පූරුවේ තෙල් සිංගප්පූරුවේ තින්නේ තෙල් වෙළඳපොළ මිසක් තෙල් නිෂ්පාදනය කරන රටවල් නෙවෙයි. ඔව් ඒ පට්ටපල් බොරු.
ඔබතුමාට විනාඩියක් කාලයක්
තියෙනවා. සජින් වාස්ගේ නම කියපු ඉඳන් මම කතා කරන්නේ මේක නැති නිසා. හැබැයි එතුමාට ගෙසරේ නාම යෝජනා දුන්න නැති හේතුවක් කියන්නයි කියන රටට.
ඔබතුමාට විනාඩියක් තියෙනවා.
ඔව් අතිරේක ප්‍රශ්න අහන්න එපා. ඉතින් ඒක නිසා අනුක තමයි කියන්නේ දැන් මෙච්චර වැදගත් කතාවක් කරද්දි මේ නවෝත්පාදන පිළිබඳව දැන් මෙතුමා නැගිටලා බලන්නකො. ආ මේ මේ අපි කතා කරන්නේ මෙතෙක්කල් කරන්න බැරි දෙයක්. හොඳයි මම තමුන්නාන්සර එක අභියෝගයක් දෙනවා. ගරු මුලාසනුර මන්ත්‍රීතුමනි පුළුවන් නම් නැනෝ මීටරයක් කියන්නේ මොකද්ද කියලා කියන්නේ. දැන් නැ කියලා කියන්නේ. පුළුවන් නම් ආණ්ඩුපක්ෂ ඕන කෙනෙක් කියන්නේ නැනෝ මීටරය අර්ථ දක්වන්නේ. මේක අභියෝගයක්.
මං කියන්නේ.
තමුසලා ආ කියන්නේ. ඔබතුමා කියන්නේපා. ඔබතුමා ඔතන ඉන්න නිසායි මම මේගොල්ලන්ට කිව්වේ. පුළුවන් නම් එක්කෙනෙක් හරි නැ කියලා කියන්නේ නැනෝ මීටරය කියන්නේ කීයද කියලා ඒකක. කියන්න බෑ. මං කියන්නේද?
මං කියන්න ඕන.
10 ඍණ 9. අහගන්න. ආ මීටරය බිලියනකට කුඩා කළා එක කොටසකට නැනෝ ඒකක කියන්නේ. තමුන්නාසලා කතා කරන්නේ ඩිජිටල් තාක්ෂණේ ප්‍රතිපත්ති ප්‍රකාශනල නැනෝ මීටරය කියා ගන්න එක මන්ත්‍රීවරෙක් නෑ ආණ්ඩුපක්ෂයේ රස්සන මෙතන. හැබැයි නැකිටලා කතා කරන්නේ කොහෙවත් ආ
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
කොහෙවත් ඉන්න මන්ත්‍රීවරෙක් කරපු නිර්මාණය කරපු කතාවක් තමයි පට්ටබල් බොරුවක් ඇවිල්ලා මෙතන කියන්නේ හැදුවේ. වැදගත් දෙයක් කියන්න බෑ.
ඔබතුමාගේ කාලය අවසන්යි. හරින් ප්‍රයන්දු මැතිතුමා
මම යමක් ඉගෙන ගන්න හැවි.
ඔව් ඩිජිටල් කියන්නේ තොරතුරු තාක්ෂණයේ ඊළඟ අදියරට ගිහිල්ලා
නෑ නෑ ඩිජිටල් කියන වචනේ අර්ථකථනය දැන් ඔබතුමා දැන්
ඩිජිටල් කියන්නේ ඊටාම කුඩා තාම අංශු ගන්නට ගිය තාක්ෂණය ඒව අංශු ආකාරයෙන් තමයි යන්නේ. එතකොට න්‍යෂ්ටියක් වටා තිනවා තුනක් ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන.
ඒක
ඒවා වෙන් වෙන් වශයෙන් අරගෙන ගෙන යන අංශු ආකාරයෙන්
මේ මේ දැන් ඔබතුමා
මයික්‍රොෆිසික්ස් එතනින් තමයි ඔතෙන්ට එන්නේ.
ඩිජිටල් කියන්නේ සරලම වචනේ ආංකන. හරි. එතකොට හරි.
මම කිය පුළුවන් තරමේ
මෙතුලෝක තියෙන අපිට මේක මේක සරලව කතා කරන්න පුළුවන්. මිනිහෙක්ට මේක මොන කුණු හරුපයක්ද කියලා දෙන විදිහට අර්ථකථන ගන්න පුළුවන්.
අපි කියන්නේ
මම කියන්නේ දැන් ඔබතුමාට දැන් මම ඊට සරල විදිහට කියන ඩිජිටල්
කියන්නේ
සරල විදිහට කිව්වොත් සර් ඒකට කියන්නේ ඇඟිලි වලින් කරන. ඒ කියන්නේ ලෝකේ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය කියන්නේ තමන්ගේ ඇඟිලි දෙකට ගේන එක. ඉතින් දැන් ඔබතුමා
ඇඟිලි වලට
ෆෝටෝන මෝටෝන කිව්වම මල කෙලියයි ඩිජිටල් කෙලවෙනවා. ඒක ඉන්නේ
ඩිජිටල් කෙලවෙන්නේ නැහැ. ඩිජිටල් වලට ඉන්නේ
එතනින් තමයි. ඔබතුමාගේ කාලය අවසන්යි.
අංශු වලින් එන්නේ. ඒක අහන්න මුලාසනේ ඉන්න මහාචාර්ය අංශු වාරසිංහගේ. එතුමාගෙනවත් ආශු. අංශු වලින් එන්නේ.
ඔබතුමාගේ කාලය අවසන්යි
මත්තේ. මම ස්තුතිවන්ත වෙනවා මේ කාලේ දීම ගැන. මෙන්න මේක තමයි தত্ত্বය. වැදගත් දෙයක් කියනකොට නැගිටලා ඒකට බාධා කරලා ඒක නවත්තන්න යනවා. හැබැයි මේ පනතේ පරමාර්ථයටවත් අඩුම ගන්න කතා කරන්න දන්නේ නැති ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් මා හිතන්නේ 316 වෙනිදාට ලැබෙවි. 17 වෙනිදෙන් පස්සේ අපි කියන්නම් අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කළාම අපි සම්පූර්ණයෙන් නවෝත්පාදන තාක්ෂණය මේ සියල්ල යොදාගෙන මේ රට ගෙනියන්න ඕන තැනට ගෙනියන්න ලෑස්ති කියන කාරණේ තව පැහැදිලිව මම සඳහන් කරනවා.
ඊළඟට ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
තියෙනවා. මට අනුනාකල විනාඩි 15ක් දෙන්න මේ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම කලාතුරකින් පාර්ලිමේන්තුවට ස්තුතිවන්ත කරන්න වෙන්නේ මේ ආංශික උපදේශක කාරක සභාව රැස් වෙන අවස්ථාවේදී. මමත් ඒ උපදේශක කාරක සභාවට සහභාගී වුණා. මක් නිසාද යත් මේ අතිගරු ජනාධිපතිතුමා විසින් රටට ඉතා වැදගත් වෙන මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී එහිදී ආංශික උපදේශකකාරක සභාවේ අපි ප්‍රධාන සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ඒ සංශෝධන සියල්ල ඒ ආකාරයෙන් පිළිගැන තිබීම ගැන
මම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් උපදේශක කාරක සභාවේ සභාපතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සියලු දෙනාටත් මගේ ගෞරවය හා ස්තුතිය පුද කරන්න කැමැති වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙහි මේ පනතේ සභාව තුල අන්තර්ගතයේ දක්වලා තිබුණේ නව නිපුයුම් කරුවන්ගේ නියෝජිත ආයතනයේ සභාවට අපි කීවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්විය යුතුයි කියලා. ඉස්සෙල්ලේ තිබුණේ මොකද දරුවන් තුලින් තමයි මේ නවෝත්පාදන පිළිබඳ සංකල්පයේ මූල බීජයන් ඇතිවිය යුත්තේ පාසල් අධ්‍යාපන අවධියේ සිට. එනිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ නවෝත්පාදන ක්‍රියාවලිය සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබට ගිය වෙනසක් අපි කරනු ලැබුවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ මම අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් පත්වීමට පෙර තිබුණේ විද්‍යා කලා වාණිජ විෂය ධාරා තුනක් පමණයි. අප තාක්ෂණවේදී විෂය ධාරාව බොහොම අමාරුවෙන් විවිධ අභියෝග මැද්දේ හඳුන්වලා දුන්නේ. එයිදි විෂයන් තුනක් හඳුන්වලා දුන්නා. ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව කියන මේක ඉතාම දුෂ්කර. අපේ රටේ ඕනෑම අලුත් වෙනසක් සඳහා විශාල බාධා පැමිණෙනවා, විශාල චෝදනා ලැබෙනවා, විශාල අවලාද නැගෙනවා. ඒ යටතේ හඳුන්වා දුන්න ඒ විෂය නිර්දේශය අද ලංකාවේ ඉතාම විශාල ලෙස ජනප්‍රියම විෂය නිර්දේශය බවට පත් වෙලා තියෙන උසස් පෙළ. මේ තුලින් දරුවෝ පාසල තුලදී විවිධ අලුත් දේවල් සොයාගත්තා. මම දැක්කා ගම්පා බණ්ඩාරනායක විද්‍යාලයේ ජනාධිපතිතුමා ගිහිල්ලා ප්‍රදර්ශනයක් නරඹලා රොකට්ටුවක් යවන ළමයෙකුට විශේෂ ආධාර දෙන්න මේ එතුමා ඉදිරිපත් වෙලා කතාවක් කළා. ඉතින් ඒ වෙලාවේදී අපිට සහභාගි වෙන්න හම්බුන්නේ නැහැ. මම කීවා මේ ඒක හොඳ කටයුත්තක්, මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්ට අපි පිළිබඳ මොනවා හරි මතකයක් තියෙනවා නම් ඒක ඔය මේ මහවැලියට වීසි කරලා දාන්න කියලා, ඒ ළමයට උදව් කරන්න කියලා. ඉතින් එහෙම තත්වයට ලාංකීය ශිෂ්‍ය පරම්පරාව පත්වෙන්න හේතු සාධක වුණා ඒ තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වා දීම. පාසල්වල විවිධ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කළා. දරුව ආනන්දේ බණ්ඩාරනායක විද්‍යාලයේ වෙන විවිධ විද්‍යාලවල මෝටර් රථ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. තාම එකම උපාධ්‍යාරීකවත් බිහි වෙලා නැති වුණත් මම ලක්ෂ්මන් ගිරියල්ල ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඒ වැඩපිළිවෙල විශ්වවිද්‍යාල මට්ටමට ගෙන යාම සඳහා විශ්වවිද්‍යාල තුල තාක්ෂණ පීඨ ආරම්භ වුණා. අපේ විශ්වවිද්‍යාලවල බීටෙක් රටේ පැවතුනේ මේ විවිධ මෙඩිකල් ෆැකල්ටි, මැනේජ්මන්ට් ෆැකල්ටි, ආර්ට්ස් ෆැකල්ටි, මේ වගේ විවිධ අංශ තිබුණා. ටෙක්නොලොජි ෆැකල්ටිස් තිබුණේ තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා. දැන් විශ්වවිද්‍යාල 11ක් ආරම්භ කළ ශිෂ්‍යෝ බඳවගෙන තිබෙනවා. තාම එක ශිෂ්‍යෙක්වත් පිටුන්නේ නැහැ. 2020 තමයි පළවෙනි තාක්ෂණවේදී උපාධ්‍යාරියා ලංකාවේ බිහි වෙන්නේ. ඒක අපේ රටේ අධ්‍යාපන ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එකක්, හැරවුම් ලක්ෂයක්. ඒ නිසා ඉදිරියට ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා තිස්ස විතරන මැතිතුමා විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියේදී තමයි මේ නැනෝ තාක්ෂණයේ පිළිබඳ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම කළේ. ඒ වෙලාවේදී හුඟ දෙනෙක් මේ නැනෝ තාක්ෂණයේ අලුත් තාක්ෂණය අවබෝධ කරගෙන නොසිටියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහාචාර්ය තිස්ස විතරන මැතිතුමාට ඒ කටයුත්ත කරන් යාම සඳහා සහාය දැක්විය යුතුයි කියලා සඳහන් කළා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මගේ මැතිවරණ කොට්ටාසේ අක්කර 58ක ඉඩමක් තිබුණා. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හදන ස්ථානයේ ඒ හදමින් තියෙන අවධිය තුල ඒ තිස්ස විතරන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් මුදල් අරන් ගිහිල්ලා අක්කර 58 වෙන් කර ගැනීම සඳහා ප්‍රථමයෙන් නාගරික සංවර්ධන අධිකාරියට මුදල් බඳින්න ගිය මම ඒ අනුව ඒ අක්කර 58 අරගෙන අද වෙන විට ලංකාවේ ප්‍රථම නැනෝ තාක්ෂණික උද්‍යානයේ පිටල පළවෙනි දෙවෙනි අධීරයන් ගිහිල්ලා ඒ පිළිබඳ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමත් තමන්ගේ අමාත්‍ය දුර කාලය තුලදී උදව් කරලා තියෙනවා. දැන් විවිධ පර්යේෂණයේ හෝමාගම පිටිපන්න මායන වත්තේ පිටලා තියෙන නැනෝ තාක්ෂණ පරිශන ආයතනයේ මගින් කරනවා. මගේ දැනීම හා විශ්වාසය හැටියට රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය සමග පළදායි නව නිෂ්පාදන සඳහා පරිශන කරන එකම ස්ථානයේ තියෙන එතන. ඒ තවදුරටත් කුමන රජයක් අනාගතයේ බලයටපත් වුණත් මේ සඳහා විශාල ආයෝජනයක් කරලා මේ අක්කර 58ම පාවිච්චි කරලා මේ දියුණුම ජපානය, කොරියාව, චීනය වැනි රටවල් වලින් අපිට ගන්න පුළුවන් උපරිම ආධාරය උපකාරය ලබාගෙන විශාල ලෙස එම ආයතනය පුළුල් කරන්නට දායක වෙන්න කියලා ටිකක් මම ඉල්ලා සිටින්න කැමැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම අදහස් කළේ මේ පාලක සභාවට අවශ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටිය යුතුයි කියලා. සංශෝධනයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඊළඟට දෙවනුව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මේ පාලක සභාවේ සමාජිකයෙක් ලෙස දක්වලා තිබුණා. වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඒකට ඇතුල් වෙන්නේ නැහැ කියන එක මම පෙන්වා දුන්නා. මොකද අපේ රටේ සභාපතිතුමනි අපූරු දෙයක් වුණා. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශය යටතේ තමයි ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ දක්ෂතා කුසලතා නිර්මාණාත්මක හැකියාවන් තියෙන වෘත්තීය සුසුකන් ලැබපු අය ඉන්නේ වාණිජ දෙපාර්තමේන්තුවේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට ඕනෙම ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයේ යටතේ තමයි වාණිජ දෙපාර්තමේන්තුව ගැසට් වෙන්න ඕනේ. මොකද විදේශීය රටවල තානාපති කාර්යාලයේ ඉන්න වාණිජ නිලධාරියා ඉන්නේ වාණිජ දෙපාර්තමේන්තුවේ. නමුත් අවාසනාවකට මේ රජයේ විසින් යම්කිසි නොදැනුවත්කම තුල බලපෑමකට අහුවෙලා කර්මාන්ත අමාත්‍යාංශයට මේ ගැසට් කළා. එතකොට ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා තමයි මේක ගත්තේ. ඒකට හේතුව තමයි යම්කිසි භාණ්ඩය ප්‍රතිපනයනය සඳහා ගේනකොට ප්‍රභවස්ථාන සාතිකයේ මුල්තැන් සාතිකයේ නැත්තම් සර්ටිෆිකේට්ස් ඔෆ් ඔරිජින් කියන එකක් නිකුත් කරනවා. ඒක නිකුත් කරන්නේ මේ වාණිජ දෙපාර්තමේන්තුවෙන්. ඒ සඳහා නිල වශයෙන් ජාත්‍යන්තර පිළිගන්න බලය තියෙන වාණිජ දෙපාර්තමේන්තුවට. දැන් ලංකාවේ විශාල චෝදනාවක් තියෙනවා. කරුණක ජාවාරම, ගම්බිරිස් ජාවාරම, කජු ජාවාරම, කුරුඳු ජාවාරම් මේ සියල්ල විනාශ වීම සඳහා ප්‍රභවස්ථාන සාතිකයේ දෙන වාණිජ දෙපාර්තමේන්තුව ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමාගේ කර්මාන්ත අමාත්‍යාංශයට පවරලා දුන්නා. මම පුද්ගලිකව කිව්වා මේ මලික් සමරවික්‍රම අමාත්‍යතුමාට. මොකද මම කෙටි කාලයකට අමාත්‍යාංශය බාරගත්ත ගමන් මම මේ කොරකම මේ සාහතිකය ලබා දෙන ආකාරය ගැන මම පුරා වර්ෂ 25ක් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උගන්වලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිළිබඳ මම දන්නවා. මං කිව්වා මේ සාහතිකයේ දෙන එක තියන්ට එපා මේ ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා යටතේ ඔබතුමාගේ අමාත්‍යාංශයට නිල වශයෙන් තියෙන එක පවරගන්න කියලා මම පවරගත්තා. අර මගේ මේ අපේ කෙටි කාලීන ආණ්ඩුව ගිය ගමන් ආපහු කර්මාන්ත අමාත්‍යාංශයට ගැසට් වුණා. ඉතින් බලන්න මේ රටේ මොන තරම් අවාසනාවක්ද ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන්නේ කියලා. ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය යටතේ නිල වශයෙන් තියෙන්න ඕනේ දෙපාර්තමේන්තුවක්. පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ජාවාරම් කරුවන්ට, මංකොල්ල කරුවන්ට, හොරුන්ට ප්‍රසිද්ධියේ හොරකම කිරීම සඳහා නීත්‍යානුකූල බලය දෙන්න එය පවරගන්නවා කර්මාන්ත අමාත්‍යාංශයට. ඉතින් ඒ නිසා මම කිව්වා දැන් මෙහෙම ආණ්ඩුව හැදුනොත් අනාගතයේදී වාණිජ දෙපාර්තමේන්තුව මේක නැති වෙනවා. ජාත්‍යන්තර වෙළඳ පිළිබඳ අමාත්‍යාංශය තියෙනවා. හැබැයි වාණිජ දෙපාර්තමේන්තුව නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටියේ කමිටුවේදී මේ කරුණ පැහැදිලි කළා. කරුණාකරලා වාණිජ අධ්‍යක්ෂකවරයා දාන්න කියලා සංශෝධනවල ඉදිරිපත් කළා තිබෙනවා. මේ වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඇතුළත් විය යුතුයි කියලා. ඒක ඉතා හොඳ පිළිගැනීමක්. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මේ ආයතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරියා
වශයෙන් ඔබතුමාට විනාඩි 2ක කාලයක්
පත් කරලා තිබුණේ විද්‍යාව තාක්ෂණය පිළිබඳ පක්ෂාත් උපාධියක් තියෙන කෙනෙක් කියලා. මම හිව්වේ ඊට අතිරේකව දැන් නවෝත්පාදන එහෙම පිළිබඳ පක්ෂාත් උපාධි හිඟයි සභාපතිතුමනි. ඒ නිසා මම කීවා මේකට මේ කළමනාකරණය කරන්න අවශ්‍ය නිසා නවෝත්පාදන සමග දැනුම් සම්භාරයක් තියෙන ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පක්ෂාත් උපාධිධාරීන් කිව්වොත් ඒක සොයාගන්න පුළුවන්. නවෝත්පාදන සහිත ඒ යෝජනාවත් පිළි අරන් තියෙනවා. ඒ මෙහෙට ඇතුල් කරලා තියෙනවා. ඒකෙනත් මම සතුටු වෙනවා මේ සංශෝධන සියල්ලටත් අපි එකඟ වෙනවා පනතටත් එකඟ වෙනවා ඒ ඉදිරිපත් කිරීම සඳහා සංකල්පය ගෙනෙමින් ඒ කඩිනම් කරපු ජනාධිපතිතුමාටත් එකඟ වෙනවා මේ ස්තුතිවන්ත වෙනවා අපි මේ 16 වෙනිදාන් පස්සේ මේ රටේ අලුත් වෙනසක් සඳහා වෙන අලුත් ආණ්ඩුවක් යටතේ මේ පරිශ්‍රණ ක්ෂේත්‍රයට නවෝත්පාදන ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් සම්පත් යොමු කිරීම ඕනෙම ඇති වෙන රජයක යුතුකම වෙනවා මේ පිළිබඳව මීට බොහෝ කලකට පෙර අපේ රටේ විද්වතුන් පෙන්වා දුන්නා කුමාරතුංග මුනිදාසයන් මේ රටේ භාෂාවේ ප්‍රධාන නිර්මාතෘවරයා වන ඔහු අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලෝකයේ නැගී සිටින්නේ නැති බව පිළිබඳ බොහොම ගැඹුරින් මේ රටට මේ භාෂාව එක්ක පණිවිඩ දීපු වියතුන් දැකලා තිබුණා. නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුලදී අනුකරණවාදී බටහිර මානසිකත්වයේ යටතේ අපි අපේ දේ අලුතෙන් සොයාගෙන යාමට දක්වපු උනන්දු අඩු වුණා. ඒ සඳහා විශාල වශයෙන් රජයක යුතුකමක් හා වගකීමක් තියෙනවා. මූල්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් මේ ආයතනවලට ලබා දෙන්න. ඒ නිසා ඉදිරි අයවැලේකනවලදී පරිශ්‍රණ නවෝත්පාදන අත්හදා බැලීම හා අනිද්දේ සඳහා පුද්ගලික අංශයක් ශාස්ත්‍රීය උගතුන්ටත් වැඩි වැඩියෙන් සම්පත් වෙන් කරන්න ඉදිරියේදී එන අපේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා කියන එකත් සඳහන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
ඔබතුමාට ස්තුතියි. මේ ළඟට ගරු සුනිල් හඳුන්නෙත්
මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනය පනත් කෙටුම්පතට අදාළව කරුණු ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම මේක ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී සාකච්ඡා කරන අවස්ථාවේදී අපි සංශෝධන කීපයක් ඉදිරිපත් කරා අපේ පාර්ශවයෙන් විශේෂයෙන්ම මම දැකපු දෙයක් තමයි මේ දැනට ලංකාවේ නවෝත්පාදන පිළිබඳව මූලික වශයෙන් කටයුතු කරන ආයතනයක් තමයි නව නිපැයුම්කරුවන්ගේ කොමිසම. මොකද ලංකාවේ නව නිපැයුම් පිළිබඳව බුද්ධිමේ දේපළ පනත යටතේ වගේම නව නිපැයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඒ සඳහා වන දත්ත ඩේටාබේස් පවත්වාගෙන යන්නේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම. හැබැයි මේකේ මේ සභාවේ සංයුතියට නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නියෝජනයක් තිබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කළා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා හෝ සහකාර කොමසාරිස්වරයෙක්ගේ මට්ටමේ කෙනෙක්ව මෙතනට ඇතුළත් කරන්න කියලා ඒ සංශෝධනේ පිළිඅරගෙන තියෙනවා. ඒක දැන් මේ සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී තියෙනවා. ඒක මම හිතනවා ධනාත්මකව හොඳ දෙයක් කියලා. ඒක ඇත්තටම විය යුතු දෙයක්. ඒ යෝජනා ඒ සංශෝධනේ පිළිගැනීම ගැන මම ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගැටලුවක් තිබුණා මේකේ ප්‍රධානියා මේ නියෝජිත ආයතනයේ ප්‍රධානියා වෙන්නේ නවෝත්පාදන නිලධාරියා. ඒ නිලධාරියාගේ සුදුසුකම් ඔහු තෝරාපත් කරගැනීමේදී නියෝජ්‍ය ආයතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරියා කියන තැනට තියෙන්නේ කළමනාකරණ පළපුරුද සමග පිළිගත් විශ්වවිද්‍යාලයකින් විද්‍යාව හෝ තාක්ෂණය සහ නවෝත්පාදනයට අදාළ පශ්චාත් උපාධියක් හිමිතැනැත්තෙකු කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ දැන් විද්‍යාව හෝ තාක්ෂණය පිළිබඳව සහ කිව්වම අනිවාර්යයෙන් නවෝත්පාදනය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙන්න ඕන කෙනෙක් කියන පදනමේ තිබුණේ. ගැටලුව තියෙන හැමෝම තියෙන මේ ආයතනය කරගෙන යන්න බැරි වෙනවා. මොකද ලංකාවේ තාම නවෝත්පාදන පිළිබඳ පශ්චාත් උපාධි දෙන්නේ නැහැ. එතකොට දැන් ඒක නිසාම අපි සංශෝධනයක් ඉදිරිපත් කරා යෝජනා කළා මේක මීට වඩා මේ සහ කියන එක වෙනුවට නවෝත්පාදනය විෂයක් නවෝත්පාදනය එක්ක කළමනාකරණ තාක්ෂණ එහෙම නැත්නම් විද්‍යා විෂය ධාරාවක තියෙන පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්ව මේකට සම්බන්ධ කරගන්න කියලා. මොකද ප්‍රායෝගිකව ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා ගරු මුලාසනාට මන්ත්‍රීතුමනි මේ ආයතනයත් පොදු ව්‍යාපාර කාරක ස්වභාවය යටතේ එනවා ඉදිරියේදී විගණක කාධිපතිතුමාගේ විමර්ශන යටතේ මේක සංස්ථාවක් හැටියට ස්ථාපිත වෙන්නේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන පරිපාලන නිලධාරීන්ව විශාල සුසුකම් ප්‍රමාණයක් ඔබලා හදාගත්තම පනතේ තියෙන පුළුවන් අපූර්වට. හැබැයි තෝරගන්න ගියාම එවැනි සුසුකම් තියන අය නැහැ. එවැනි සුසුකම් තියන අය නැති වුණාම මේ ආයතන කඩා වැටෙනවා. ආයතන පවත්වාගෙන යන්න බැරි වෙනවා. එනිසා විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙලා ඒ සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා රජයේ ඒක බාරගෙන තියෙනවා විශ්වවිද්‍යාලයකින් නවෝත්පාදන විෂයක් වශයෙන් ඇතුළත් වන්නා වූ විද්‍යා තාක්ෂණ හෝ ව්‍යාපාර කළමනා කරන පශ්චාත් උපාධියක් හිමි තැනැත්තෙකු පත් කරන්න කියලා. මම හිතන්නේ ඒක ප්‍රායෝගිකයි. ඒ යෝජනා දෙක පිළිගැනීම පිළිබඳව මම ඉස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව මේක අපේ රටේට ඉදිරියට යන්න, අනාගත පරම්පරාවට ඉස්සරහට යන්න, අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුතු දෙයක්. මොකද අද දන්නවා, අපි දන්නවා අපේ රට කියන්නේ ගරු සභාපතිතුමනි මේ මහ දැවැන්ත ඉඩකඩක් තියෙන රටක් නෙමෙයි. කෘෂිකර්මාන්තයෙන් අපි දිනු ගන්න ගියත් කොච්චර දිනු ගාත් සීමාවක් තියෙනවා. ඒතරේ හැම එකකම යල්පැන ගිය යැපුම් මානසිකත්වයක් සහිත අමුද්‍රව්‍ය විතරක් නිෂ්පාදනය කරන ලෝකයේත් එක්ක ඉස්සරහට යන්නේ නැති ආපස්සට ඝාතන තත්වයක් තියෙනවා. දැන් මේකෙදි වැදගත් දෙයක් තියෙන මේ සමාජ නවෝත්පාදනය, ව්‍යාපාරික නවෝත්පාදනය, තාක්ෂණික නවෝත්පාදනය, විද්‍යා ශාස්ත්‍රයේ නවෝත්පාදනය, මේ හැම එකක්ම අවධාරණය වෙන්න තියෙන එක වැදගත්. මොකද අපි දන්නවා අපේ දැනුම තමයි ප්‍රධාන වෙන්නේ. අපි විශ්වාස කරනවා දැනුම කේන්ද්‍රීය වෙච්ච ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන මේ සයිබවකාශයේ අපට අත්පත් කරගන්න ඕනම තරක් අත්පත් කරගන්න පුළුවන් දැනුම සහිත මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඊළඟ පරම්පරාවට අපි හිතන්නේ ලෝකේ බලවත් රටවල් දුබල රටවල් කියලා මැනෙන්නේ ප්‍රාග්ධනයේ තියෙන ප්‍රමාණයෙන් හරි අවියාවුද තියෙන ප්‍රමාණයෙන් හරි නෙමෙයි. එකක් ස්වභාවික සම්පත්. ජලය, පිරිසුදු ජලය තියෙන රටක් ලෝකේ වටිනාම රටක් බවට පත් වෙනවා. මොකද ඉන්ධන වලට වඩා ජලය වටිනාකම වැඩි වෙලා තියෙනවා. දෙක තමයි මොලේ තියෙන මිනිස්සු. මොලේ තියෙන මිනිස්සු සහ ජලය තියෙන තැන ලෝකේ වටිනාම තැනක් බවට පත් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ දරු පරම්පරාවට මේ මුදුකාංග ලෝකයා අත්පත් කරගන්න පුළුවන්. අදත් ජාත්‍යන්තරයේ එක්සත් රාජධානියේ කොටස් වෙනද පොලේ මුදුකාංගයේ කොටසක් අපි හදලා තියෙනවා. NASA ආයතනය සම්බන්ධ අපේ බොහෝ මුදුකාංග ශිල්පීන් ඉන්නවා. අපි කැලිෆෝනියාවේ ජල සම්පාදනය පිළිබඳව මුදුකාංග නිර්මාණය මොර්ටන් විශ්වවිද්‍යාලයේ අපේ දරුවෙක් කරලා තියෙනවා. ලෝකේ පුරා මේ තාක්ෂණයේ අපි හොයාගෙන පුංචි තිරයකින් දැන් නම් මේ මොබයිල් ෆෝන් එකෙන් මේක නිර්මාණය කළා අන්තර්ජාලයට මුදාහැරියට පස්සේ ඒ මුදුකාංගය ඒකේ අයිතිකාරයා කවුද කියලා හොයන්නේ නැහැ. ඒකේ අයිතිකාරයාගේ රට ලොකුද පොඩිද කියලා හොයන්නේ නැහැ. ඔහු යුරෝපේ රටකද, ඉරාන් අරාබි රටකද, අප්‍රිකානු රටකද කියලා හොයන්නේ නැහැ. ඒක යොදා ගන්න අවශ්‍ය කෙනා ඒක ගන්නෝ. එතකොට වැදගත් වෙන්නේ ඒ හොයා ගැනීම, ඒ නව නිෂ්පාදනය, ඒ නවෝත්පාදනය. ඒ නවෝත්පාදනයේ තියෙන රට ලෝකයේ ඒකට හිමි, පේටන්ට් අයිතිය, හිමිකාරීත්වය ලැබුණා. ඒ නිසා විශේෂයෙන්ම මෙවැනි ජාතික ආයතනයක් රටේ පැවතින එක අතිශය වැදගත් වෙනවා. අපි යෝජනා කරන්නේ මේ සභාවට, මේ නිර්මාණය කරන සභාවට හැකියාවක් තියෙන ඕන මුළු ලංකාව පුරා ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මැලේ සියලු ජනතාවගේ දරුවන් අතර ඉන්න මේ තාක්ෂණික හැකියාව තියෙන, නවෝත්පාදන හැකියාව තියෙන අය පිළිබඳ දත්ත ඩේටා පද්ධතිය හරියට හදන්න. මොකද තොරතුරු නැතුව, දත්ත නැතුව මුකුත් කරන්න බෑ. අද වගා කරන කෙනා ඉබාගාතේ වගා කරනවා. දෙහි හදන කෙනා දෙහි කාලේට ඇති වෙන දෙහි හදනවා. හැබැයි දෙහි වලින් ඊළඟට කරන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ දවස්වල අපි මැතිවරණ වලට මිනිස්සු අතරට ගොඩාක් ගිහිලා දේශපාලනේ හුඟක් දේවල් සාකච්ඡා කරන හින්දා මම මාතර දෙයියන්දර මුලටියන ප්‍රදේශයේ කුරුඳු වගා කරන අය පහුගිය දවසේ හම්බෙලා මං ඇහුවා කුරුඳු වගා කළා හදන්නේ මොකද්ද කියලා. කුරුඳු වගා කළා හදන්නේ මොනවද කියලා. ඉතින් ඒ අය දන්නේ කුරුඳු වගා කළා හදන්නේ කුරුඳු විතරයි. කුරුඳු වගා කළා කුරුඳු හදනවා කියන්නේ ගරු මුලාසනන මන්දිර දුන්නේ ඒක අමුද්‍රව්‍යයක්. ඒක හරියට ලෑලි හදනවා කියන්නේ ලෑලි වලින් පුටු හදන්න එපැයි. පුටුව නිෂ්පාදනයක් ලෑලි අමුද්‍රව්‍යයක් වෙනවනේ. හැබැයි මෙතන කුරුඳු වලින් ටොපියක් හදන්න, සෙන්ට් එකක් හදන්න, සුවඳ විලවුන් හදන්න, කුළුබඩු හදන්න, බිස්කට් එකක් හදන්න, දත්ම දින ටූත් පේස්ට් එකක් හදන්න, අඩුතරමේ කුරුඳු ලීයෙන් දත් හාරන ටූත් පීක් එකක් හදන්න පුළුවන් කියන දැනුම ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ කුරුඳු බවන්. කුරුඳු තලලා කුරුඳු ටික මිටිමැන්දම රටපැටවම ඔක්කොම හරි කියලා හිතනවා. හැබැයි මෙන්න මේ නවීන තාක්ෂණය, කර්මාන්තයේ නිෂ්පාදනය ගමට ගේන්න ඕන. ඒ ගමට ගේන්න වෙන්නේ මේ නවෝත්පාදන ක්‍රියාවලියට අපේ සමාජය එකතු කරගත්තොත් විතරයි. ඒක නිසා මේ යෝජනාව යල් يعني කල් ගිහින් හරි අලුතෙන් ආපු වැදගත් යෝජනාවක් හැටියට සැලකෙමින් විශේෂයෙන්ම මේ යෝජනාවට අදාළව අපගේ සංශෝධන පිළිගැනීම ගැන ස්තුතිය පළ කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති මන්ත්‍රීතුමා. ඊළඟට ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා.
ස්තුති. අද නව උත්පාදන පනත ඉදිරිපත් කරන මේ වෙලාවේදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන විපක්ෂයටත් මේකට දෙන සහයෝගය ගැන. මං හිතන්නේ මේක මීට වසර ගණනාවකට උඩදී එන්න තිබෙන පනතක්. නමුත් මේක බොහොම වැදගත් පනතක් වෙනවා. එතකොට මට ප්‍රථමයෙන් කතා කරපු හඳුන් ඇත්තේ මන්ත්‍රීතුමාත් හුඟක් ප්‍රායෝගික අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ නවෝත්පාදන නිලධාරීතුමා ගැනත්, ඒ වගේම විශේෂයෙන්ම උත්පාදනයෙන් දත්ත එකතු කිරීමත්, ඒ දත්ත අනිකුත් අයට ලබා දීම පිළිබඳවත්, ඒ දත්ත පාවිච්චි කරලා අපිට තවත් ඒ නව උත්පාදන ඉන්ද්‍රියට ගෙනියලා අගේ එකතු කරන්න පුළුවන් නිෂ්පාදන වලට යන්න පුළුවන් වෙන එක ඒ අදහස් අපි පිළිගන්නවා. ඒ වගේම අද මේ සුසීර ප්‍රේමජයන්ත ඇමතිතුමා ඉන්න නිසා මට මතක් වෙනවා, එතුමා ඇහුවා මේ මොකද නැනෝමීටර් එකක් කියන්නේ මොකද්ද කියලා සභාවෙන්. මම හිතුවා ඒ සභාවේ ඔක්කොමලා ඒක දැනගෙන ඉන්නත් බෑ. දැන් මගේ පසුබිමත් ඇවිල්ලා ආර්ථික මූල්‍ය පසුබිමක්. නමුත් මෙට්‍රික් කමෙන් මේක කෝටියකින් එකක් හරි 1 of a billion centimeters කියන එක තමයි. නමුත් මමත් ඒක දැනගත්තේ මොකද මගේ එකම දුව සොහන්‍යා මේ නැනෝ ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එකේ නැත්නම් නැනෝ ටෙක්නොලොජි ආයතනයේ වැඩ කළා. එතකොට ඇමති වෙලා හිටියෙත් මම හිතන්නේ සුසිර ප්‍රේමජයන්ත මැතිතුමා තමයි ඇමති වෙලා හිටියේ. ඉතින් ඒ සම්බන්ධය නිසා තමයි මමවත් ඒක දන්නේ, නැත්නම් අපේ විෂයන් වෙනස්. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක එක විෂයන් වලින් එන්නේ, එක එක විෂයන් වලින් එන්නේ. මම හිතන්නේ හුඟක් දැනුම තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනවා මෙතන. ඒ වගේම බඳුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා විශේෂයෙන්ම සර්ටිෆිකේට්ස් දෙනකොට සමහරවිට මේ ආයතන වැරදි ආමාත්‍යංශවල තියෙනවා කියලා, මේව හරියටම මූණ බල්ලා කරන වැඩක් කියලා. මමත් හිතනවා එහෙමයි කියලා. මම හිතනවා මූණ බලලා කරන වැඩ තියෙනවා විශේෂයෙන්ම ආමාත්‍ය දුර දෙනකොට. හැබැයි මේක අපේ රජය යටතේ නෙමෙයි, හැම රජයක් යටතේම සිදුවෙලා තිබෙන කරුණක්. මේක අවාසනාවන්තයි. අපි යෝජනා කරනවා අලුත් අපේ නව විවස්ථාව හදනකොට, මේක මම ඊට ප්‍රථමිනුත් කියලා තිනවා, ඒ විවස්ථාවේ මේ ඇමති ධූර ගාන 30කට සීමා කරලා ඒ ඇමති ධූර ගානත් විවස්ථාවේම සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ ඒකෙන් යහට ගිහිල්ලා මම යෝජනා කරනවා මේ රජයේ ආයතනත් නිශ්චිතව ඇමති ධූර යටතේ සඳහන් කළ යුතුයි කියලා. මොකද මං හිතන්නේ මේ අවුරුදු 40ේදී මේ රටේ එකම නායකයෙක්වත් ජනාධිපතිවරුන් ගැන මම කතා කරන්නේ මේක විද්‍යාත්මක ක්‍රමයට කරලා නැහැ. ඉතින් මං හිතන්නේ හිටපු ජනාධිපතිලා කරලා නැත්තම් එන ජනාධිපතිවරුන්ගෙත් ඒක අපිට බලාපොරොත්තු වෙන්න අපහසුයි. අවුරුදු 40කට වෙලා නැති නිසා ඉතින් මේක විද්‍යාත්මක ක්‍රමයට විවස්ථාව තුළටම ඇතුළු කරන්න ඕනේ කියලා. මම අනාගතය ගැන කරුණක් කියලා අවසන් කරන්නට යනවා. අනාගතය ගැන කියන්නේ තියෙන්නේ අපේ නව ජනාධිපතිතුමා එතුමගේ අයවැය ඉදිරිපත් කරනකොට, සති ගානකින් අයවැය ඉදිරිපත් කරනකොට ඒ වැඩපිළිවෙල තුළ එතුමා සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම R&D පරිේශන හා සංවර්ධනයට එතුමා දළදේශීය නිෂ්පාදනයෙන් 0.8ක් සඳහා ගෙනියන්න වෑයම් කරනවා කියලා. දැන් 0.1 විතර තියෙන්නේ, බොහොම අඩු තැනක තියෙන දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. මොකද පරිේශන R&D අත්‍යවම අවශ්‍යයි. ඒකට රජයේ දායකත්වය අවශ්‍යමයි. ඒක දෙකක් නැහැ. මොකද පුද්ගලිකාංශයෙන් එකපාරින්ම ඒකට මුදල් යොදවන්නේ නැහැ. ඉතින් රජයේ දායකත්වය අවශ්‍යයි. ඊට අමතරව සඳහන් කරලා තියෙනවා එතුමා නව නිපැයුම් කරුවන් සඳහාත් මුදල් දෙන්න ඕනේ කියලා. මොකද නව නිපැයුම් හොඳ අදහස් තියෙන තරුණ තරුණියන් ඉන්නවා මේ රටේ. ඒ අයට හුඟක් වෙලාවට වත්කමක් නැහැ. ඒ අය යන්නේ බැංකුවකට. බැංකුවකට ගියාම බැංකුවෙන් අහනවා ප්‍රාග්ධානය ඔයගලන් කීයක් දානවද කයිතිකරු හැටියට. ප්‍රාග්ධානයක් නැහැ. ඊට පස්සේ බැංකුවෙන් කියනවා නැත්නම් ඒ ණය දෙන ආයතනයෙන් කියනවා ඇපයක් තියන්න පුළුවන්ද ණය දෙන්න. ඇපයකුත් නැහැ. නමුත් ඒ අයට තියෙන්නේ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි එක. ඒ අයට තියෙන අදහස නිපැයුම ඒ වගේම පැෂන් එක හරිම උද්‍යෝගිමත්. ඒ අයගේ ඒ දේ අලුතෙන් සොයා ගැනීම වාණිජමය මට්ටට ගෙනෙන්න. ඒ නිසා මෙතන නිපැයුම් කරුවන් සඳහා රුපියල් කෝටි 1000ක අරමුදලක් රජයෙන් ආරම්භ කරලා ඒක යොදවනවා. මූලික ප්‍රාග්ධානය හැටියට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ අලුත් නිපැයුම් ඉදිරියට ගෙනියන්න. ඊට අමතරව යෝජනා කරලා තියෙනවා අලුත් ව්‍යාපාර සඳහා ස්ටාර්ට්අප් ෆන්ඩ්. පළවෙනි එක ඉනෝවේෂන් ෆන්ඩ් එක, අනිත් එක ස්ටාර්ට්අප් ෆන්ඩ් එක. ඒක රුපියල් බිලියන 10ක් නැත්තම් කෝටි රුපියල් කෝටි 1000ක් වෙන් කරලා තියෙනවා. ඒකත් අලුතෙන් එන අයට ප්‍රාග්ධානය නැති නිසා ප්‍රාග්ධානය ලබා දීම සඳහා. අවසානයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම ඩිජිටල් කරණය ගැනත්. ඒක තොරතුරු තාක්ෂණය පිළිබඳව තියෙන ඒ ව්‍යාපාරවලට ඒව ඇවිල්ලා දැනුම පිළිබඳ වෙන්න පුළුවන්, නොලෙජ් බේස් වෙන්න පුළුවන්, නැත්නම් ඒව ඇවිල්ලා බිස්නස් ප්‍රොසෙස් බේස් වෙලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාර මත පදනම් වෙලා තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා මෘදුකාංග භාවිතයනොත් ලංකාවේ අවුරුදු 4කට උඩදී අපනයනය ඇවිල්ලා ඩොලර් මිලියන 900ක් පමණ. දැන් එක ඩොලර් මිලියන 1200ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ කෙටි කාලයක් තුළදී මේක අපිට තුන්ගුණයකට වැඩි කරන්න පුළුවන්. ඒකට හේතුව ඇවිල්ලා මේකට ලොකු ඉල්ලීමක් තියෙනවා, ලෝක වටේම ඉල්ලීමක් තියෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත ගැන කතා කරනකොටත් සමහර අය hina වුණ විහිළු කළා කර්මාන්ත 200ක් අරිනවා කියලා. අපි දන්නවා ලංකාව ලෝකේ කොච්චර ඉස්සරහට ආවද කියලා ඇඟලුම් කර්මාන්ත හරහා ආවද කියලා. අපිට ඊළඟ ආර්ථික විප්ලවයේ මුල් තැන ගන්න යන්නේ ඩිජිටල් කරණය හරහා තොරතුරු තාක්ෂණය තමයි මුල් තැන ගන්න යන්නේ. ඉල්ලුමක් තියෙන නිසා අපිට තියෙන්නේ සැපයුමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මේ අලුත් වැඩපිළිවෙලේ සඳහන් කරලා තියෙනවා මේ ආයතනවල තොරතුරු තාක්ෂණය ආයතනවල බදු 5%කට අඩු කරනවා 5%කට. ඒ වගේම ඩිවිඩන් ටැක්ස් එක ලාභය බෙදනකොට දාන බදු ප්‍රමාණය ඒක සම්පූර්ණයෙන්ම නැති කරනවා. සම්පූර්ණයෙන්ම නැති කරනවා. The dividend tax will be zero and the effective tax.
සියලුම තොරතුරු තාක්ෂණ සමාගම් සමග බලපැවැත්වෙන බදු අනුපාතය 5%ක් වෙයි. මේක ශ්‍රී ලංකාවේ අපනයන උපාය මාර්ගයේම කොටසක් වෙනවා. අපි මේකට ප්‍රමුඛත්වය දෙනවා. මොකද අපි විශ්වාස කරනවා මේ ශ්‍රේෂ්ඨය වැඩි කරලා ඉතාම කෙටි කාලෙකින් අපේ ආර්ථිකයේ තුන්ගුණයකින් පමණ දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අවුරුදු 4කට ඉස්සෙල්ලා එක මිලියන 800ක් 900ක් වගේ තිබුණේ. නමුත් දැන් බිලියන 2000කට අධික අපනයනයක් දක්වා එක වර්ධනය කරලා තියෙනවා. අවුරුදු 5ක් ඇතුළත අපිට මේක තුන්ගුණයකින් පමණ වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
ඒ මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි
අමතුමනි. ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතන 50 කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
අයි.
අයි. කාරක සභා අවස්ථාව. ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනයේ 50 කෙටුම්පත පළවන වගන්තිය සභාව එකඟද?
සභාපතිතුමනි, පළමුවෙන් කියන්න ඕන අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යෝජනා කරන ලද සංශෝධනත් රජයේ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන වලට අඩංගු කරලම තියෙනවා.
හරි.
පළවෙනි වගන්තිය එකඟයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
අයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
අයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
අයි.
හයවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
හයවෙනි වගන්තිය 1.12 පේරියට ඉක්බිතුවම 5 දක්වන කොටස ඇතුළත් කරන්න. අධ්‍යාපන විෂය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුට නොඅඩු නිලයක් දරන එම අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකු. උසස් අධ්‍යාපන විෂය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුට නොඅඩු නිලයක් දරන එම අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකු. වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරට නොඅඩු තනතුරක් දරන නිලධාරියෙකු. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනත යටතේ පිහිටවන ලද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම කොමිසමේ සහකාර කොමසාරිස්වරයෙකු සහ 2013 වන සහ 14 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා හෝ ඔහුගේ නාමිකයෙකු සහ 3/15 සහ 16 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. A1 මෙහි මින්මතු පත්කල සමාජිකයන් යනුවෙන් සඳහන් කරනු ලබන අමාත්‍යවරයා විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත්
සංශෝධිත පරිදි 6 වෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
7 වෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
8 වෙනි වගන්තිය සභාව එකඟද?
එකඟයි.
9 වෙනි වගන්තිය සභාව එකඟද?
එකඟයි.
10 වෙනි වගන්තිය සභාව එකඟද?
එකඟයි.
11 වෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
12 වෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
13 වෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
14 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, 14 වන වගන්තිය 22 සහ 23 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. විශ්වවිද්‍යාලයකින් නවෝත්පාදනය විෂයක් වශයෙන් ඇතුළත් වන්නා වූ විද්‍යා තාක්ෂණ හෝ ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධියක් හිමි තැනැත්තෙකු පත් කරනු ලැබිය යුතුය.
සංශෝධිත පරිදි 14 වන වගන්තිය සභාව එකඟද?
අයි.
15 වන වගන්තිය සභාව එකඟද?
අයි.
16 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
17 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
18 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
19 වන වගන්තිය සභාව එකඟද?
අයි.
20 වන වගන්තිය සභාව එකඟද?
අයි.
21 වන වගන්තිය සභාව එකඟද?
අයි.
22 වන වගන්තිය සභාව එකඟද?
අයි.
23 වන වගන්තිය සභාව එකඟද?
අයි.
24 වන වගන්තිය සභාව එකඟද?
අයි.
25 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
26 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
27 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි.
28 වන වගන්තිය සභාව එකඟද?
අයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
අයි.
නාමය සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත ස්කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනිවර කියවීම ගරු ඇමතිතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනිවර කියවිය යුතුයි මම යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
අයි.
ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනයේ පනත් කෙටුම්පත තුන්වෙනිවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු සභාපතිතුමනි, දෙසැම්බර් මාස 3 වෙනි අඟහරුවාදා පස්වරු 1 දක්වා සභාව කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
ඒ අනුව දෙසැම්බර් මාස 3 වෙනි දින පස්වරු 1 දක්වා සභාව කල් තැබෙනවා.